අද දවසේ පිංගෙති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ යසෝදා අත්තනගොඩ පින්වත් දියණිය විසින් අරමුණු බවට පත්වන්නේ මීට මෙම මාසකට යෙදී තිබෙන එතුමියගේ විවාහ සංවත්සරය වෙනුවෙන් තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ආයුර ආරෝග්‍ය සැප වර්ධනය හැම දිනාටම බලාපොරොත්තුෙන් සිදු කරනු ලබන පුණ්‍ය ධර්මයක් හැටියට ඒ වගේම එතුමිය සිදු කරනු ලබන රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු හැම දිනාගේම සඵල ප්‍රාප්ත කරගන්නට සද්ධර්ම මාර්ගයේ දියුණු කරගන්නට සද්ධර්ම අවබෝධය හැම දිනාටම සලසා ගන්නට මේ උතුම් පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවක් ඇතුව ඒ වගේම අප අතරින් සමුගත් ඒ පියසේන අත්තනගොඩ ඒ දියණියගේ ආදරණීය පියාණන් එතුමන්ට පියාණන් වහන්සේට සාංසාරික වශයෙන් සුවපත් භාවයක් සැලසේවා කල්‍යාණ මිත්‍ර ඇසුර මුණ ගැසේවා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසීමට මේ ධර්ම දේශනා කුසලයද හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මල්ලිකා ජයවර්ධන තම ආච්චි අම්මාටත් අප අතරින් සමුගත්ත සියලුම ඥාති මිත්‍රාදීන්ගේත් භව ගමන සුවපත් වේවා හැම දිනාටම නිවන් අවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුජීවත්ව සිටින ශාමලී තිසේරා තමන්ගේ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් gedara හැම දිනාටමත් තුන්වන්ගේ ආශිර්වාදයෙන් කායික මානසික සුවපත් භාවය සැලසේවා කියන ආශිර්වාදයක් මුල් කරගෙන ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වන හැම දිනාටමත් සද්ධර්මයේ ආශිර්වාදයෙන් සද්ධර්ම අවබෝධයත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් ලැබුවා වුණ අවසර තුන්වන්ගේ ආශිර්වාදයෙන් සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වන සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනා ඇතුව අද දවසේහි දායකත්වයෙන් දන්නු ලබන්නේ ඒ යසෝදා අත්තනගොඩ පින්වත් දීනිය ඇතුළු ඒ පවුලු පින්නතුන් ඒ හැමදෙනාගේම උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. හොඳයි සාදු. 2024 වසරේ පළවෙනි මාසේ 21 වෙනිදා ඉරිදා භාවනා වැඩසටහන මුලින්ම අපි සුවපත් මනසක් ඇති කර ගැනීම උදෙසා නිහඬව සංසුන්ව ආස්වාස ප්‍රාස්වාස වෙත අවධානය යොමු කරගෙන සිටිමු. සෑම හුස්ම වාරයක් පාසාම තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන විවිධ පීඩාකාරී සිතුවිලි ඉවතට යත්වා කියන අදිෂ්ඨානයෙන් යුක්තව තමන්ගේ ආධ්‍යාත්මය තුළ තියෙන ප්‍රශ්න සෑම සුළං රැල්ලක් සමගම පිටතට මුදා හරින්න. පිටතින් ලබා ගන්න හුස්ම විශ්වයේ ස්වභාව ධර්මයේ තුනුවන්ගේ ආශිර්වාදය ලැබුණු මගේ කය සූපත් කරන මගේ හිත සූපත් කරන ඖෂධයක්ම වේවා කියන අදහසින් හුස්ම ඉහළට ගන්න. තුන්වන්ගේ ආශිර්වාදය ඇතුව හුස්ම ඉහළට ලබා ගන්නවා. තමන්ගේ කරදර ප්‍රශ්න වේදනා පිටතට යන හුස්ම සමග මුදා හරිනවා. එවිට ඔබේ කය සුවපත් වෙනවා, හිත සුවපත් වෙනවා. දැන් සූපත් වූ මනසින් සෑම හුස්ම වාරයක් ඉහළට ගන්න විට බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා හිතන්න. සෑම හුස්ම වාරයක් පහළට හෙළන විට බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි කියලා මෙනෙහි කරන්න. ඒ වගේම අනන්ත බුදු ගුණ සෝය දරාගෙන හිත ගත සුවපත් කරගෙන බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි.
හොඳයි සාදු.
මේ ෆෑන් වල වලින් එක 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 වැඩි කරන මහත්තයා. ඔක්කොටම ස්තුතියි. අපි මහත්තයා ඉතින් උදව් කරනවා හාමුදුරු කිව්වහම නැත්තව කණිත් අයට තේරෙන්නේ නෑනේ. ඒ ගොඩක් වටිනවා. හැමදෙස්සෙම ඉතින් තැන්කියු තැන්කියු කියන්නේ. ඉතින් බොහොම ස්තුතියි. පින්නතුන් ප්‍රකාශ කරන්න ඕන ධර්මයේ කොතනින් ආරම්භ කරන්න ඕනද කියන කාරණය. ඔබේ සිත ගොඩනැගිලා තියෙන්නේ කොතනද? කොයි තත්ත්වයටද? අන්න එතන ඉඳලා තමයි ධර්මය ආරම්භ කරන්න ඕන. තේරෙනානේ? තමන්ගේ සිත ගොඩනැගිලා තියෙන්නේ කොතනද? එතන ඉඳලා තමයි ධර්මය ආරම්භ කරන්න ඕන. වෙන තැනක් නැහැ. දැන් මම දේශනා කරන්න ඕන ධර්ම ගැටලු ටික තියෙන්නේ මන් ළඟද ඔබ ළඟද? ඔබ ළඟයි තියෙන්නේ. මා ළඟ කිසිදු ගැටලුවක් නැහැ. මලක එහෙම කිසිම ගැටලුවක් නැහැ. ධර්ම ගැටලු ටික තියෙන්නේ ඔයත් ළඟම තමයි තියෙන්නේ. උදයන් කර ජනෙල් ටික. ධර්මයේ පිළිබඳව දකින සංකල්ප කෝණ විවිධ විදියට වෙනස් වෙමින් විවිධ විදියට හාස්‍යයට ලක් වෙමින් විහිළුවට ලක් වෙමින් නෙගටිව් මාකටිං වැඩි කරගෙන යනවා. සාසනේ ඉන්න පුළුවන් කොහේ හරි මානසික ආබාධ කෙනෙක් මාන වෙලා එහෙමයි ඉන්න පිස්සංකොටුවෙත් ඉන්නවා හාමුදුරුවරු ඉන්නවා. එහෙම කෙනෙක් අහුවෙච්ච ගම YouTube කාර්යය ටික මොකද කරන්නේ? අරගෙන යාව සම්මුඛ පරීක්ෂණ වලට ගෙනල්ලා අර නෙගටිව් මාකටිං කරලා සාසනයට නිග්‍රහ කරලා අපහාස කරලා නිඳා කරලා ඔක්කොම කරනවා. ඒ හාරවුස් හවුස් පෙන්නලා ඉතින් ඒව බලන කට්ටිය හොඳට සැලකිලිමත් වෙන්න ඕන. මේවට තමයි පුතජනයාගේ උමුතු බව කියලා කියන්නේ, දුෂ්ටකම් කියලා කියන්නේ, දුර්ජනකම් කියලා කියන්නේ, මක්කෝ හෙවත් අන් අයගේ ගුණ නැසීම කියන ක්ලේශයට හසු වෙච්ච මිනිස්සුන්ගේ හැටි කියලා හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේදී දේශනා කළා උමුතු වෙන්නට පුළුවන් එක අවස්ථාවක් තමයි නිර්වාණ ධර්මයේ වරදවා ගැනීම. නිර්වාණ ධර්මයේ වරදවා ගත්තොත් දේවදත්තල බිහි වෙන්න පුළුවන්. නිර්වාණ ධර්මයේ වරදවා ගත්තොත් උමුතු වෙන්න පුළුවන්. ඒක ඉතින් පින්නතුනේ කොතෙන්ටත් සාධාරණයි. දොස්තර මහත්තයා දෙන බෙහෙත් පෙති ටික වුණත් වරද්දලා ගත්තාම ජීවිත හානි පවා සිද්ධ වෙනවා. මේ හොඳට තියෙන කකුල් දෙකෙන් වුණත් නොසැලකිලිමත්ව ගමනක් ගියොත් කකුල් දෙක වුණත් කැඩෙන්න පුළුවන්. ඒක විද්‍යාත්මක යථාර්ථයක් නේ. ඊට පස්සේ කෑම කනවයි කියන එක වුණත් පිළිවෙලකට කන්නේ නැතුව නොසැලකිලිමත්ව කෑවොත් කෑම හිර වෙලා මැරෙන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න කාරණා නෙමෙයි. ඒ නිසා ධර්මය සැලකිල්ලෙන් අවබෝධයෙන් අවදියෙන් සිහියෙන් ගන්න ඕන. අනිත් එක ඔබ මතක තියාගන්න ඕන, මේ අපි හදාරන්නේ ආනන්ද හාමුදුරන්ගේ ධර්මයක්වත් බුදුහාමුදුරන්ගේ ධර්මයක්වත් නෙමෙයි. අපි හදාරන්න ඕන බුදුහාමුදුරු මඟ පෙන්වන්නේ, අපිට මඟ පෙන්වන්නේ අප තුලම තියෙන ධර්මය හදාරන්න. තේරුණාද ඒක? බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා බුදුහාමුදුරන්ගේ ධර්මය තමයි හදාරන්නේ. නමුත් බුදුහාමුදුරුව පෙන්නලා තියෙන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබ ධර්මය ඔබම දරාගෙන ඉන්න දේවල් ටික දිහා බලන්න. එතකොට ධර්මය කොහෙද දරාගෙන ඉන්නේ? තමම්ම. තම මොනෝද ධර්මය කියලා අපි දරාගෙන ඉන්නේ? පිනතුනේ ධර්මයේ වමනක් නෙමෙයි දරාගෙන ඉන්නෝ, අධර්මයක් දරාගෙන ඉන්නේ. දරාගෙන ඉන්න තියෙන සියලුම ධර්ම අධර්ම ඔක්කොටම එකට එකතු කළා කියන්නේ ධර්මය කියලා. බලන්න ඔබ මනසින් දරාගෙන ඉන්නේ කුසල සිත් දරාගෙන ඉන්නෝ අකුසල සිත් දරාගෙන ඉන්නවා නේ. ධර්මයේ දරාගෙන ඉන්නෝ අධර්මයේ දරාගෙන ඉන්නවා. මෛත්‍රිය දරාගෙන ඉන්නෝ තරහ දරාගෙන ඉන්නවා. කුසල් දහම් අකුසල් දහම් දරාගෙනයි සිටින්නේ. දර්ශනයෙන් දිට්ඨියෙන් සංකල්පයෙන් මතවාදවලින් තමයි මේ දරා ගැනීම සියල්ලක්ම පවතින්නේ. එහෙමනම් තමන් බලන්න ඕන තමාගේම දරා ගැනීම සමුදාය දෙස. ඔය පිටින් පෙන්නපු කෙනාගේ ස්වභාවයට අනුව නොවේ නිවන් දකින්නේ, ඇතුලින් ඉන්න එක්කෙනාගේ ස්වභාවයට අනුව. දැන් පිටින් ඉන්න කෙනාගේ ස්වභාවය අනුව මට මුකුත් කියන්න ඕනේ නෑ. මට පේනවනේ පිටින් ඔබ සුදු ඇඳුම් ඇඳ ඉතා සංවරව සම්භාවනීයව ගෞරවාන්විතව ඉන්න පිරිසක්. ඇතුළාන්තයෙන් එක්කෙනා මොන ඇඳුම් ඇඳලා ඉන්නවද, මොන ස්වරූපයෙන් ඉන්නවද, මොන ස්වභාවයෙන් ඉන්නවද, මොන වගේ හැසිරීම් තියනවද, මොන වගේ චිත්ත ලක්ෂණ තියනවද කියලා දන්නේ ඔබමයි. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරා පිරිසුදු අපිරිසුදුකම දන්නේ අන් අය නොවේ තමාමයි කියලා. ඉතින් ඇතුලෙන් ඉන්න කෙනාගේ ලක්ෂණය ස්වરૂපයේ අනුව තමයි ඔබට නිවන් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. පිටින් පෙන්නන කෙනාව ලෝකයට ඇති වුණාට පස්සේ, පිටින් පෙන්නන එක්කෙනා පිළිබඳව කලකිරුණට පස්සේ, ඒ රගමඩලින් බැහැලා අභ්‍යන්තරයේ ඉන්න කෙනාව පින්නතුණි හදනවා තමන්ට පේන්න. තමන් හැදෙන්න ඕන බුදුහාමුදුරුවන්ට පේන්නවත්, හාමුදුරුවරුන්ට පේන්නවත්, වෙන කාටවත් පේන්නවත් නෙමේ, තමන් හැදෙන්න ඕන තමන්ට පේන්න. එනිසා මම ඔබෙන් විමසනවා, ඔබේ ආධ්‍යාත්මය ඔබට ලස්සනද? ඔබේ ආධ්‍යාත්මය ඔබට සුන්දරද? ඔබේ ආධ්‍යාත්මය ඔබට කල්යාණ මිත්‍රයෙක්ද? ඔබේ ආධ්‍යාත්මය ඔබට සුවසලසනවද? ඔබේ ආධ්‍යාත්මය ඔබට කටු ඉති වගේ, කුණු අගල් වගේ, කුණු වලවල් වගේ, සමහර විටක සමහර උදවියට අසූචි වලවල් වගේ, ගඳ සලසනවද, වේදනා සලසනවද, සමහරලාට ගිනි කඳු පිපුරුණා වගේ ගිනි ගන්නවද? එහෙමත් මනස් මේ ලෝකේ තියෙනවා. ගිනි කඳු පිපුරුණා වගේ ගිනි ගන්න මනස් තියෙනවා. කුණු ගොඩවල් වගේ ගඳ ගහන මනස් තියෙනවා. කුණු අගල් වගේ, කුණු කාණු වගේ ගඳ ගහන අපවිත්‍ර මනස් තියෙනවා. මල් වතු වගේ ලස්සන මනස් තියෙනවා. අහස වගේ නිල් පැහැති දිදුලන අලංකාර ආලෝකවත් මනස් තියෙනවා. ඔබේ මනස ස්වභාව ධර්මයකට, ස්වභාව ධර්මයේ ඇති දෙයකට උපමා කළොත් කොයි වගේ උපමාවක් දිය හැකිද කියලා බලන්න. ඒ උපමාව ඔබ ගන්න වචනයෙන්. ඔබේ මනසට ඔබම උපමා කරගන්න, තවත් කෙනෙක් කියන දෙයක් අහගෙන කියන්න එපා. ඔබම තනිව ඔබේ මනසේ හැසිරවීම් ලක්ෂණ දිහා බලාගෙන සහ ගති ලක්ෂණ ස්වરૂපයට අනුව තමන්ට හිතෙනවා මගේ මනස මෙන්න මේ වගේ කියලා හිතා ගන්න බලන්න. මම හැමෝගෙම විමසනවා ඔබේ මනසට ආදේශයක්, උදාහරණයක් පෙන්වන්න ඕන. අපේ මහත්තයර මොකද? කළු වලාකුළු පහවී යන අහස වගේ, ගලාගෙන යන දිය ධාරාවක් වගේ, නිල් අහසක් වගේ, පැහැදිලි ජලතලයක් වගේ, ඒකේ පතුල පේනවා වගේ, එහෙම නැත්නම් අපවිත්‍ර දෙයක් වැටුණාම පේනවා වගේ, පැහැදිලිව පේනවා වගේ, ගහක් වගේ, ඒ මනස ගහසක් වගේ, ඊළඟ සුළඟ වගේ. බලන්න තමන්ගේ මනසට හොඳ උදාහරණ තියෙනවා නේ. තව ඇවිලෙන ගිනි ගොඩක් වගේ, නිවෙන ගිනි ගොඩක් වගේ කියන්න බලන්න. තව පැහැදිලි අහස වගේ කොහොමද දැනෙන්නේ? පිරිසුදු වෙන වතුර වගේ, පවිත්‍ර වෙමින් පවතින වතුර හෝ මේ පොකුණක් වගේ, එහෙම නැත්නම් යල තලයක් වගේ මඩ මිදෙමින් පවතිනවා. ඊළඟට නෑ උදාහරණයක් ඕන අපිට. තමගේ මනසට උදාහරණයක් ඕන. ප්‍රශ්නේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනනේ. තව තියෙනවද? දනිතට කියන්න පුළුවන්ද? කියන්න බලන්න. හඳ වගේ දැන් හඳ වගේ කිව්වම ගොඩක් දේවල් හිතන්න තියෙනවා. තව කියන්න බලන්න. පිරිසිදු ජලයක මාළුවෙක් වගේ. තවන්ගේ සිතට උදාහරණයක් කියන්න බලන්න. අපේ මහාචාර්යතුමියත් කියන්න බලන්න. තවන්ගේ සිතට, කාගේත් සිතට නෙවෙයි, තමන්ගේ හිතට උදාහරණයක්. මොකක් හරි කියන කටට එන එකක් කියන්න ඕන. මේ හරි වැරදි බලන්නේ නැහැ, ලකුණු දෙන්නේ නැහැ. මොකක්ද උදාහරණේ? ජලබඳුනක් වගේ වගේ පිරිසිදු රෙදි කඩක් වගේ ජලබඳුනක් වගේ හරි. තව කියන්න බලන්න මාතෘත්‍යයන් වලාකුලක් වගේ වලාකුලක් වගේ. තව කියන්න බලන්න මුහුද වගේ තමන්ගේ සිතට උපමා. තව බස් එකක් වගේ ප්‍රයිවට්ද එහෙම නැත්නම් සීටීබීද සීටීබී වගේ. හදයි හදයි. ඒ වගේ ඉතින් හැමෝටම තියෙන ලස්සන අදහස් තියෙන තමන්ගේ මනසේ ස්වභාවය අනුව. ඒ සියල්ලක්ම මනසේ ස්වභාවය. ඒ සියල්ලක්ම මනසේ ස්වභාවය. තමන්ට එහෙම දෙයක් කියන්න හිතෙන්න ලොකු පසුබිමක් එක්ක හොඳ අවබෝධයක් එක්ක තමයි ඒක මතුවෙන්නේ පින්නතුනේ. ඒ ආශ්‍රිතව අපේ හිතේ තියෙන ස්වභාවයන් හඳුනා ගන්න ගොඩාක් පුළුවන් ඒ උදාහරණයත් එක්ක. මනස අපි තේරුම් කරගන්න. දැන් අපි උත්සාහ කරන්න පින්නතුනේ නිවිච්ච තලයකට මනසපත් කරගන්න. ඒකට කියනවා නිර්වාණ භූමි. අපේ අතපය බැඳලා තියනවා වගේ බැඳලා තියෙන්නේ. වාන කියන්නේ ඒකයි. අතපය හැමතැනම බැඳලා තියනවා වගේ දැන් එහෙම කියනකොට වේදනාවක් නේ තියෙන්නේ පින්නතුනේ. අතපය ඔක්කොම බැඳලා වෙලලා තියනවා නම් එයාට පහසුවක්ද තියෙන අපහසුවක් තියෙන. එතකොට ඒ වාන බැමි කඩලා අතපය අපිට රිලැක්ස් වුණොත් නිදහස් වුණොත් නේද? ආන්න එයාට කියනවා වාන නැති අතපය බැඳලා නැති කෙනෙක් නිර්වාණ කෙනෙක්. දැන් ඔබ පිටින් නම් අතපය කවුරුවක්වත් බැඳලා නැහැ. ඒක නිසා කය බොහොම අතපය දිගෑරලා ඇවිදින්න පුළුවන්. ඒත් හිතෙන් නැද්ද හිත බැඳලා කියලා? හිත එක එක දේවල් වල බැඳිලා බැඳලා තියෙනවා. සාමාන්‍ය බැඳීම් තියෙනවා, මහා බැඳීම් තියෙනවා, අපාගාමී බැඳීම් තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට ඇති වෙලා නැති වෙන බැඳීම් තියෙනවා. ඒ නිසා බැඳීම් කියලා කියන එකේ පිනුතුණි පරිමාණයන් එකට එකක් වෙනස්. තේරෙනා නේද? දැන් මේ ලෝකේ තියෙනවා සමහර දේවල් ලනු පොටෙන් බැඳලා තියෙනවා. සමහර දේවල් රෙදි පොටෙන් බැඳලා තියෙනවා. සමහර දේවල් වෙන වෙන නූල් වලින් හයිය ඒවයින් බැඳලා තියෙනවා. සමහර ඒවා කේබල් වලින් ලොකු වයර් වලින් බැඳලා තියෙනවා. ඉතින් මේ ලෝකේ තියෙන එක එක බැඳීම් එක එක විදියයි. සමහර ඒවා නට්ටෙහිකින් මෙහෙම බැඳලා තියෙනවා. ඒක ගලවන්න පුළුවන්. සමහර ඒවා වෙල්ඩින් කරලා බැඳලා තියෙනවා. නේද? ඒක යමිනීමක් නේ. වෙල්ඩින් කරලා බැඳලා තියෙනවා. මේක කඩනකොට මේක කැඩිලා යනවා. එහෙම තියෙන වෙල්ඩින් කරලා බැඳලා වගේ. ඒ වගේ තමයි හිතත් පින්නතුනේ මේ ලෝකේ තියෙන දේවල් වලට එක එක ආකාරවල වලට තමයි බැඳලා තියෙන්නේ. ඕවට උපමා කරන්න පුළුවන් පින්නතුනේ තමන්ම බලන්න පුළුවන් මම ගෙදරට බැඳීම කොයි වගේද කියලා අර වගේම උදාහරණයක් දක්වන්න පුළුවන්. ඔබ ගෙදරට බැඳිලා ඉන්නේ මොන වගේද කියලා උදාහරණයක් දක්වන්න කිව්වොත් බලන උදාහරණ මොන වගේ කියලාද මතක් වෙන්නේ? ලනුවෙන් බැඳලා වගේද? වෙල්ඩින් කරලා බැඳලා වගේද? ඈ ඈ කොයි වගේද Tamanට ඇත්තටම Tamanගේ ගෙදරට තියෙන බැඳීම තියෙන්නේ? අපේ මහත්තයා හිතන්නේ කොයි වගේ කියලාද හිතන්නේ? වෙල්ඩින් කරලා බැඳම් බප්පච්චි ලැජ්ජ නැතුව කියනවනේ. හැබැයි අපේ මහත්තයා හොඳයි නේද? ආයි මොනවා වුණත් ඇත්ත කතාව කියනවා. ඇත්ත කතාව නිකන් බොරු කියන්නේ මොකටද? හරියට හරි. ඉතින් කොහොමද ડોක්ටර්ට කොහොමද බැඳීම? ඈ පැෂන් පුට් වැලක අර පොඩි වැලකින් මෙහෙම බැඳලා බැඳිනවනේ. ඒ වැල උඩට නැගින්න විතරක් මෙහෙම බැඳ ගන්න එකක් තියෙනවා. ඔව්.
එච්චර ඒකන එච්චර ශක්තිමන්ත එකක් නෙවෙයිනේ. ඔය හොඳයි නේද? කොහොමද තවන් ගේදොරට බැඳලා තියෙන විදිය? ඈ නික උදාහරණයක් දක්වන්න ඕන. මොකක් හරි උදාහරණ තමයි ඕන. මට ඒ කතාව වැඩක් නැහැ. මොකක් හරි උදාහරණයක් ගන්න. මෙන්න මේ වගේ බැඳීමක් දක්වන්න පුළුවන්. කියන්න බලන්න. ඈ ලනුවකින් බැඳලා වගේ. එච්චරම හයිය නැහැ කඩා ගන්න පුළුවන්. ද වෙල්ඩින් කරපු එක කඩා ගන්න ලේසි දෙයක් දන්නේ නැහැ නේද? ගයින්ඩර් ගහලා කපන්න. කොහොමද මාත්මයක බැඳීම? ලනුවක බැඳීම. පිටිපස්සේ මේ මාත්මයා. ඔව්. හා හා බෂන් වලක බැඳීමක් වගේ එකක් තියෙන බොහොම හොඳයි. ඊළඟ මාත්මයා. කොහොමද ගෙදරට බැඳිලා තියෙන බැඳීම? ඕක මෙන්න මේ தத்துவයට ගන්න පින්දුතුනේ. ඔයාලා ඔය ඇත්තන්ට මේ කවට හරි වොෂ්රූම් යන්න උමනා වුණාම අතේ තියෙන බෑග් එකක් තියාගන්න දෙනවනේ. මෙන්න මේ පොඩ්ඩක් තියාගන්න මම වොෂ්රූම් එකට ගිහලා එනකන් කියලා. අන්න ඒ වගේ බැඳීමක් තියාගන්න. ඉතින් මෙයා මේක අල්ලගෙන ඉන්නවා. බලන කෙනෙකුටත් පේනවා මෙයාගේ අතේ බෑග් එකක් තියෙනවා කියලා. නමුත් එයා දන්නවා මම මේක තාම මිනිත්තුවයි තියාගෙන ඉන්නේ. අර එනකම් මම ආපු ගමන් මේක දෙනවා. ඒක ඇතුලේ තියෙන දේවල් වැඩි දන්නේත් නැහැ, බලන්නෙත් නැහැ. අතේ තියාගෙන ඉන්නවා. ආවම දෙනවා. ඉතින් උදාහරණ කවුරුත් කිව්වේ නැහනේ. කියන්න ඕන නේද? වොෂ්රූම් යද්දි තියාගන්න දුන්නු බෑග් එකක් වගේ කියලා. තේරෙනා නේද? අපි මේව තියාගෙන ඉන්න ඕන ඇත්තම කතාව. ඇත්තටම අපිට දීලා තියෙන්නේ එහෙම. එනා නේද? මාරයා පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්නම් කියලා අපිට බෑග් එක දීලා ගියා. එයා එළියේ රවුමක් දාලා ඇවිල්ලා ආයෙත් ගන්නවා මේ බෑග් එක. ඔබ ඔය පරිහරණය කරන සියල්ලම මාරයාගේ. ඔබගේ නොවේ. මාරය ඒකනේ කියන්නේ ওই ලෝකේ මට අයිති කියන්නේ ඒකයි. ති මාරය තමයි අපිව නිර්මාණය කරලා තියෙන්නේ. මාරය තමයි අපිව පවත්වන්නේ. ති මාරයට අයිති දේ මාරයට දීලා නිදහස් වෙන්න ඕන. මාරයට අයිති දේවල් මාරයට අයිති කියලා අපි පිළිගන්න ඕන. අන්න ඒකට කියනවා පින්නතුනේ අතහැරීම. අතහැරීම. අපි අත්හරින්න ඕන අපිට අයිති දේවල් නෙමේ, මායයට අයිති දේවල් මොනවද කියලා බල බල අත්හරින්න ඕන. ඇස කියන්නේ මායයට අයිති ධර්මයක්. කන, නාසය, දිව, ශරීරය, මන කියන්නේ මායයට අයිති ධර්ම. මායයට අයිති ධර්ම මායයට දෙන්න ඕන. අපි ඒවෙන් නිදහස් වෙන්න ඕන. මමෙක් නොවෙන්නද ඔබ උත්සාහ කරන්නේ? දවසින් දවස මමෙක් වෙන්නද? ඒ ප්‍රශ්නට උත්තරයක් ඕන. ඔබ හොඳට පරීක්ෂා කරලා බලන්න ඔබ මමෙක් නොවෙන්නද දවසින් දවස උත්සාහ කරන්නේ මමෙක් වෙන්නද කියලා බලන්න. මමෙක් වෙන්න යන අයට අවසානේ වෙන දේවල් අපි දැකලා තියෙනවා පින්නතුනේ. තේරුණාද? මමෙක් වෙන්න ගිහිල්ලා වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. දැන් බලන්න ලංකාවේ හිටපු පෝසතේ ලලිත් කොතලාවල මම එක් වෙන්න. කම්පණි සිය ගානක මිනිස්සයෙක් දන්නේ නැති ගානට කම්පණි තියෙන මිනිස්සයට අයිති. සුපිරි මමෙක් වෙලා හිටියා. සුපිරි මමෙක් වෙලා හිටියා. මරණයෙන් නෙමේ ජීවත්ව සිටියදීම හිතමනායකාරයෙක් වෙලා බින්දුවට වැටුණා. අපිට වඩා දුප්පත් වුණා. දැන් අපිට තියෙන එක අපි ණය නැතුව තියෙන රුපියල හරි නේද? අර මිනිස්සයාට ගෙවා ගන්න බැරි නෑ. අනේ පින්නුත් කරා දහමුත් කරා කියලා හිතනවා. නමුත් පින්නුතුනේ සමහර පින්දහම් තියෙනවා. ඒවයි පින්දහම් ස්වરૂපයක් තිබුණට පින්දහම් නෙමෙයි ඒව ඇතුළේ තියෙන්නේ මාන උද්දච්ච විද්‍යාවක්. එහෙම නැත්නම් ප්‍රවර්ධන වැඩසටහන. එහෙම ප්‍රවර්ධන වැඩසටහනක් තිබුණොත් පින්නුතුනේ පිසිද්ද වෙනවද? පිසිද්ද වෙන්නේ නැහැ. දැන් මගුල් ගෙදර එන අයට කෑම දුන්න කියලා පින් සිද්ධ වෙනවද? පින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක පින් තකා දෙන දෙයක් නෙමෙන නිසා පින් සිද්ධ වෙන්නේ නැහැ. ඔය පින් සිද්ධ වෙන්නේ නැති දාන අතරත ඒවත් අදාළ වෙනවා. පින් සිද්ධ වෙන්නේ නැති දාන කියලාත් තියෙනව නේ වෙනම. ඔය රහ මෙරෙහිම අනිත් අයට දෙන එකත් පින් සිද්ධ වෙන්නේ නෑ කියලා කියනවා. යාළුකමට මිත්‍රකමට දුන්නට ඒක දානයක් නෙමෙයි. එයිසා අපි දානයෙන් ලෝභ ද්වේෂ මෝහ දුරු කරගත්තද, භාවනාවෙන් ලෝභ ද්වේෂ මෝහ දුරු කරගත්තද, තමන්ගේ දැනුමෙන් අවබෝධයෙන් තමා තුළ තියෙන ලෝභ ද්වේෂ මෝහ දුරු කරගත්තද නැද්ද කියලා තමාම තමයි දන්නේ. මට පේන්නේ සමහර වෙලාවට අපේ හාමුදුරුවරු හැමෝම නෙමෙයි, සමහර ස්වාමීන් වහන්සේලා මිනිස්සු ළඟ තියෙන ලෝභ ද්වේෂ මෝහ වලින් වැඩ ගන්නවා කියලා මට හිතෙන්නේ. ඒගොල්ලන්ගේ තා පොඩ්ඩක් ලෝභය වැඩි කළා, තණ්හාව වැඩි කළා, ආසාව වැඩි කළා. සමහර වෙලාවට හිතෙනවා දාන පින්කමේදී හරි සුමනා සුජාතා පත්මා යසෝදරා ඒ වගේ අයට රූප සම්පත්තියක් ධන සම්පත්තියක් ඒවත් ලැබේවා කියලා නිකන් කියනකොටත් ඉතින් ධන ලෝභය ඇති කරනවා කියලා හිතෙනවා. මහා ධන මහා සිටුවරුන්ට මෙන්ද, ඒ කියන්නේ ගොඩ වැඩි කරගන්න, මහා ධන මහා සිටුවරුන්ට මෙන්ද ධනය ලැබිලා නේද, ඒ වයින් පින්දහම් කරලා නිවන් දකින්න කියලා කිව්වා වුණත් එතන නිකන් වක්‍රානුකූලව කියනවා මහත් ධන මහ සිටුවරෙක් ෆලෝ කරපන් කියලා වගේ. එහෙම එකක් කියනවා. එතකොට ඇති කරනවා පොඩි ලෝභ ද්වේෂ මෝහයක් ඇති කරනවා දෝ කියලා සැකයක් තියෙන ඕගොල්ලෝගේ බලන්න උන හිතෙන් ඒක. ඒක එහෙම නෙමෙයි, ඒක දන් දීලා කෙලවර වෙන විදියක් ගැන කියන්නේ කියලා. තමන් හොඳ විදියට ගත්තොත් හොඳයි, නරක විදියට ගත්තොත් එහෙම ඒක නරකයි. තේරුණා නේද? හැමෝම ඕක නරක විදියට ගන්න නැතුව ඇති කියලාත් මං හිතනවා. ඒ වගේම නරක අදහසකින් හාමුදුරුවෝ කියන්නේ නැතුව ඇති කියලාත් තේරුණා නේ අපි හිතමු. ඒ නිසා ලෝභ ද්වේෂ මෝහ වලින් වැඩ අරගෙන වැඩක් නැහැ. ලෝභ ද්වේෂ මෝහ වලින් වැඩ අරගෙන වැඩක් නැහැ. තමනුත් ලෝභ ද්වේෂ මෝහ වලින් දම්පින් කම් කළා වැඩකුත් නැහැ. ලෝභ ද්වේෂ මෝහ වලින් කරන්න එපා. ලෝභය ද්වේෂය මෝහය දුරු කර ගැනීම සඳහා කරන්න. ඔබේ ආධ්‍යාත්මයේ ඉන්න කෙනා හදාගන්න. ඔය පිටින් ඉන්න කෙනා නෙමෙයි. ඔබ ළඟ ඉන්නවා සැඟවුණු එක්කෙනෙක් ඉන්නවා. මහත්යෙක් ඉන්නවා, මහත්යාගේ සැඟවුණු මහත්යෙක් ඉන්නවා. නෝන කෙනෙක් ඉන්නවා, නෝනගේ සැඟවුණු නෝනෙක් ඉන්නවා. මේ ලෝකේ තියෙනවා පින්නතුනේ චිත්ත ලක්ෂණ, චිත්ත සෝභා, සමහරලාට වේදනා, සමහරලාට මානසික සංකල්ප ආකාර ඒක තමන්ටම පෞද්ගලිකයි. මහත්ය නෝනට කියලත් නෑ, නෝන මහත්යට කියලත් නෑ, දරුවෝ අම්ම තාත්තට කියලත් නෑ, අම්ම තාත්තා දරුවන්ට කියලත් නෑ. තමන්ටම පෞද්ගලිකව තියෙනවා. අන්න එතන තමයි තමන්ගේ මනසේ හැඩය ලක්ෂණය තියෙන්නේ. අන්නේ සැඟවුණු චරිතේ කොහොමද කියලා බලන්න ඕන. එයා කේලම් කියන කෙනින්ද, එයා කොටවන කෙනින්ද, එයා අනුන්ට ඉරිසියා කරන කෙනින්ද, එයා ගොඩක් චාම් කෙනින්ද, බොහොම නිහතමානී කෙනින්ද, සංවර කෙනින්ද කියලා බලන්න ඕන. එයා අරගෙන තියෙන වරම මොන වගේද කියලා බලන්න ඕන. වරම් ගන්න ඕනේ. එක එක වරම් තියනවලුනේ. ඒ වගේම මිනිස්සයෝ හැමෝ කෙනෙක්ම වරම් අරගෙන තියෙන්නේ. යක්ෂ වරම් නේද? භූත වරම්, පෙරේත වරම් ගන්නවා හැමෝම. අරගත්ත ගමන් ඒ වරමත් අරගෙන තමයි නටන්නේ. හිත කියන්නේ ලෝකයක්. ඒ ලෝකයේ ඇතුලේ තියෙන විවිධ චරිත. ආන්න බුදුහාමුදුරු දේශනා කරන මේ සියල්ලක්ම අවිජ්ජා පත්‍යා සංඛාරා. අවිද්‍යාව හේතුවෙන්ම රැවටුණු මනසක් මෙතන පවතින්නේ. ඒ නිසා මේක දුරු කරගන්න, මේක නිරෝධ කරගන්න, මේක නිදහස් කරගන්න, ගති විමුක්ත කරගන්න, මන නිරෝධ කරගන්න, ගති විමුක්ත කරගන්න, මන නිරෝධ කරගන්න. මේ ගැඹුරු ආධ්‍යාත්මය මතු පිට නෙමෙයි. ඒස නිවන් දකින්නේ හිත හොඳ අය විතරයි. හිතන හිත ව්‍යාජ අයට නිවන් දකින්න බෑ. පෙන්නන මනස නෙමේ හොඳ වෙන්න ඕන, අව්‍යාජ වෙන්න ඕන නොපෙන්නන මනස. මේ ලෝකේ ඉන්න සමහර අය ඉන්න පෙන්නන මනස සෞත්තු අය ඉන්නවා. එයා පෙන්නන්නේ සෞත්තු එකක්. ඒ වුණාට එයා හොඳයි. සමහර අය ඉන්නවා පෙන්වන්නේ හොඳ මනසක්. එනාලේ හිතේ දැඩි ලෝභ ද්වේෂ මෝහ තියෙනවා. අර අභ්‍යන්තරං ගහනම් බාහිරං පරිපජ්ජසි. බාහිර පරිපජ්ජසියක් තියෙනවා, අභ්‍යන්තරව කෙලස් ගහනවා ඇත කියලා. ඉතින් යන්නේ ඒ විදිහට බලන්න ඕන පින්නතුනේ තමන්ගේ හිතේ. කෙලස් කියලා කියන්නේ තමන්ගේ මානසික සුවතාවයට බාධා කරන හැම දෙයක්ම කෙලස්. තමන්ගේ මානසික සුවතාවයේ බිඳහෙලන හැම දෙයක්ම කෙලස්. එහෙම නැතුව දෙයක් නැහැ පින්නතුනේ. දැන් පැලේකට පලිබෝධ කියලා දෙයක් හටගත්තාම අපි කියන්නේ ඒ ගහ හොඬොල් වෙනවනම්, ඒ ගහේ පුස් හැදෙනවනම්, ඒ ගහ වැඩෙන්නේ නැත්නම්, ඒ ගහේ පල හට ගන්න නැත්නම්, අන්න ඒ ඔක්කොටම අපි පාවිච්චි කරන වචනේ මොකද්ද? පලිබෝධ. පලිබෝධ. එතකොට පලිබෝධ නාශක. පලිබෝධ නාශනය කරන්න ඕන. එවනම් තමන්ගේ මනස හකුලවන දේවල් තියෙනවා නම් තීන මිද්දේට ලක් කරනවා නම්, තමන්ගේ මනස මාන උද්දච්ච පැත්තට දානවා නම්, තමන්ගේ මනස අවිද්‍යාව පැත්තට ඇදගෙන යනවා නම්, මෝහාන්ධකාරය පැත්තට ඇදගෙන යනවා නම්, ඒ නිසා කියන බුදුහාමුදුරුවෝ සතිමත්ව සිටින්න, සිහියෙන් සිටින්න, හොඳට සිහිය පුරුදු කරන්න. හොඳට සිහිය පුරුදු කරන්න ඕන. මොනව ගැනද? තමාගේ සම්පූර්ණ පැවැත්ම පිළිබඳව සිහියෙන් ඉන්න. මේ වෙලාවේ විතරක් නෙමේ යන එන කන බොන ඉඳින හිටින හැම වෙලාවෙම හොඳ සිහියෙන් ඉන්න තමන්ගේ පැවැත්ම පිළිබඳව. එවිට පින්නතුන්ට හරී සන්තෝෂයක් දැනේවි. තරහක් ඉපදුණු වෙලාවට ටක් ගාලා වෙලාව මතක තියාගන්න දැන් වෙලාව ගියේද? ආ දැන් 10:30යි රයිට්. එහෙම ඒ තරහට තියෙන්න අරිනව තරහට පවතින්න තියෙනවා. ඒ තරහ ෂය වෙලා ගියේ කොයි වෙලාවෙද කියලා එයාට සලකුණු කරගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒ තරහාමට ෂය වෙලා ගියේ හවස 3ට 4ට 5ට එහෙම නැත්තම් ඊට පහුවෙන්දා කියලා තවන්ටම නම් කරගන්න පුළුවන්. ගොඩාක් අය යමක් ආවේගයක් ආවහම මේ සිතවිලි සදාකාලික පවතිනවා කියලා හිතලා තමයි කලබල වෙන්නේ. කිසිම සිතවිල්ලක් සදාකාලිකව පවතින්නේ නැහැ. කලකිරීමක් පවතින්නෙත් නැහැ, ප්‍රේමයක් ආදරයක් පවතින්නෙත් නැහැ. ඒ බොරුවට අහන්නේ සදාකාලික ආදරේද සදාකාලික වෙනස් වෙන්නේ නැද්ද? ඒ බොරු වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ කිව්වොත් එහෙම ඒ කියන්නේ බොරුවක්මයි. ඒක ඇත්ත නෙමෙයි වින්නතුනේ. සදාකාලික තරහෙන් ඉන්නත් බෑ, සදාකාලික ආදරෙන් කරුණාවෙන් ඉන්නත් බෑ. දවස ගානේ විවිධ විදියට අප්ඩේට් වෙනවා. gedara maathya gana unath tarahen inna dawas thiyenawa, aadaren karunaven inna dawas thiyenawa. amma daatha gana unath tarahen inna dawas thiyenawa, aayi aadaren karunaven inna dawas thiyenawa. yaaluwa gana unath tarahen inna dawas thiyenawa, aadaren karunaven inna dawas thiyenawa. dharmaya gana unath saddhaven සතියෙන් ඉන්න දවස් තියෙනවා, ශ්‍රද්ධාවත් සතියක් නැතිව බණත් එපා වෙලා ඉන්න දවස් තියෙනවා. මනසට මේක එක විදියක පවතින්නේ නැහැ පින්නතුනේ. මේ මනස මනසේ ලක්ෂණය මේක. මේ හැම දෙයක් පිළිබඳවම හොඳ අවබෝධයක් තියෙනවා නම් නොබැදී වාසය කරන්න පුළුවන්. බැඳීම් ආකාර දෙකක් තියෙනවා. එකක් ගැටීමෙන් බැඳීම, අනික ඇලීමෙන් බැඳීම. ගොඩක් අය හිතන්නේ ගැටෙනකොට මම බැඳිලා නැහැ කියලා. නැහැ, ගැටෙනකොටත් බැඳිලා. කොහටද බැඳිලා තියෙන්නේ? හිතට, ගැටෙන චිත්තයට. ඒ දුම්නස් හිතට බැඳිලා ඉන්නේ. ඒ නිසා ගැටීමට බැඳුනත් බැඳීමක්, ඇලීමට බැඳුනත් බැඳීමක්. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කියලා කිව්වට ඒක හරියන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න නම් සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා පහළ වෙලා තියෙන්න ඕන. සියලුම සංස්කාරයන් පිළිබඳව, අනිත්‍ය පිළිබඳව වැටහීමක් තියෙන්න ඕන. දැන් ජීවිතයට නොබැඳී ඉන්න පුළුවන් ජීවිත ස්වභාවය දන්නවනම්, පුජ්‍යලයන්ට නොබැඳී ඉන්න පුළුවන් පුජ්‍යල ස්වභාවය දන්නවනම්, ලෝකයට නොබැඳී ඉන්න පුළුවන් මේ ලෝක ස්වභාවය දන්නවනම්, පින්නතුන් මේ ලෝකේ හැදිච්ච විදිය දන්නවනේ නේ. ඉර හටගෙන මේ පෘථුවියක් මහ පොළොවක් තිබුණෙත් නැහැ. නිකන් ගල් කැට දෙක තුනක් එකතු වෙලා එක තැනක කැරකෙන්න පටන් ගත්තා. ඒ කැරකෙන ගල් කැට ටිකටම අනිත් ඒවාත් එකතු වුණා. එකතු වෙලා ඔහේ කැරකී 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 හැදෙනවා. අර දුහුවිලි වලා ග්‍රහ කොටස් එකතු වෙනවා. අවුරුදු මිලියන ගණන් යනවා. මහා ඔය සිකුරු තරුව වගේ, ඔය බ්‍රහස්පති වගේ එක එක යුගයන් ගත කරා ශූන්‍ය කාල. ඉතින් එහෙම හටගෙන 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 විවිධ ජීව ශක්ති හටගෙන තනිකර හිමෙන්ම පිරිච්ච අයිස් වලින් පිරිච්ච ග්‍රහලෝක වෙලා තව මිලියන ගණන් ගිහිල්ලා මේවායි ගිනි කඳු පුපුරලා මුහුද යටින් මුලින්ම පැල ඇටි වර්ග සත්තු වර්ග හැදිලා ඊට පස්සේ ඒව ක්‍රමානුකූලව ගොඩ බිම් වලට පරිවර්තනය වෙලා ඉතින් මේ කියන එක්තරා සත්තු වර්ගයක් වන අප මනුස්ස සත්වයා කියන මේ අප දූවිලි පිහිදාල නැගිට මොලේ සංවර්ධනය වෙච්ච පිරිසක් හැටියට අපිම හිතාගෙන ඉන්නවා. ඒ සත්තු ටික එකතු වෙලා ලෝකයේ ගාලා දැන් එකිනෙකා අතර කුලල් කා ගන්නවා. ආගම් ભેද, ಜಾති ભેද, ආගම් වලින් මහා විනාශයක් ඇති කරලා තියෙනවා. ආගම හදාගන්න වෛර කරන්න, ක්‍රෝධ කරන්න. මිනිස්සුන්ට ආගමක් ඕන වෛරයෙන් ක්‍රෝධයෙන් මිදෙන්න මිසක් ගහ ඇන කොටා ගන්න ආගමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉවසීම පරාජයක් කියලා ලෝකෙ හිතන නිසා ලෝකෙ හැමෝම සමහර අය පහර දෙනවා, සමහර අය ප්‍රතිප්‍රහාර දෙනවා. ඒ ලෝකේ විශාල විනාශයකට යන්න හදනවා. ඒ නිසා දහමකින් තොර සංවර්ධනයේ දියුණුව ඉතාම භයානකයි. දරුවෙක්ගේ ළඟ වුණත් එච්චරයි. සංවරකමක් නැතුව, දහමක් නැතුව එයා මොනතරම් ලොකු වෛද්‍යවරයෙක් වුණත්, මොනතරම් ලොකු ඉංජිනේරුවෙක් වුණත් වැඩක් නැහැ. එයාගේ ඒ දෙයින් විනාශයක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. නරක විදියට බලපවත්වනවා ඒක. ඒ නිසා අපිට මහා ලොකු අභියෝගයක් නෙමේ තියෙන පිටතින් අපිම අපිට අවනත කරගන්න විතරයි අපිට තියෙන අවස්ථාව. අපිට තියෙන්නේ අපිව අවනත වෙන මට්ටමට හදාගන්න. මේ මනස මෙලවම සුගති ගාමි කරගන්න ඕන. ඔබට ජීවත්ව සිටියේදී ඔබේ මනස සුගතිගාමී කරගන්න බැරි නම් මලාට පස්සේ සුගතිගාමී වෙන්නේ නැහැ. ඔබට ජීවත්ව සිටියේදී නිර්වාණ භූමියට ගේන්න බැරි නම් ඔබේ මනස මරණයට පස්සේ නිර්වාණ භූමිය යන්නේ නැහැ. දිව්‍ය ලෝකයට හැදිලා තිබුණොත් දිව්‍ය තලයකට දිව්‍ය ලෝකයක යනවා. පෙරේත ලෝකයකට තලයක් හැදිලා තිබුණොත් පෙරේත ලෝකයට යනවා. තිරිසන් ලෝකයට තලයක් හැදිලා තිබුණොත් තිරිසන් ලෝකයට යනවා. අතේ සල්ලි තියෙන හැටියට වාහනයක් ගන්නවා වගේ වැඩක් තමයි. ත්‍රිවිලර් එකක් ගන්න සල්ලි තියෙන කෙනා ගිහිල්ලා ත්‍රිවිලර් කඩේට ගිහිල්ලා ත්‍රිවිලර් එකක් ගන්නවා. මොටෝ සයිකලයක් ගන්න සල්ලි තියෙන කෙනා පොඩි ලීසින් එකක් හරි දාලා ඒකත් ටිකක් කෑෂ් වලින්ම ගන්න බෑ. පොඩි මොටෝ සයිකලයක් ගන්න යන්න. ඒ වගේම යනවා අපි දැකලා තියෙනවා නේද, ලොකු BMW, Benz, Audi අරමනේ තියෙන ලොකු වාහන තියෙන වටත් ගිහිල්ලා ගන්න ඒවත් තියෙනවා නේද, ලොකු වාහන, ලොකු තලව. තේරෙනා නේද? එක එක තල. ඒ කියන්නේ තමන්ගේ පෝසත්කම අනුව. ඒ වගේ තමයි මනසත් තමන්ට තමන්ගේ පෝසත්කම අනුව තමයි තමන්ට තලයේ සැලසෙන්නේ. නිසා තමන්ගේ මනස පෝසත් කරගන්න උසස් විදියට හිතන්න, උසස් විදියට දකින්න. බුද්ධාම කියන්නේ දර්ශනයක්, නීතියක් නෙමෙයි. නීතියක් නම් කරන්නේ අරක කරන්න එපා මේක කරන්න කියලා නේ කියන්නේ. බුදුදහම කියන්නේ කරුණු කාරණා තේරුම් කරලා දෙන්න ඕන. මේකට නොඇලෙන්න කිව්වට හරියන්නේ නැහැ. ඇයි නොඇලෙන්න ඕන? ඇයි නොගැටෙන්න ඕන? ඇයි මම මගේ ආත්මය කොට නොගත යුත්තේ කියලා අපි තේරුම් කරගන්න ඕන. අප්‍රමාදී විහරණයෙන් යුක්තව සත්‍ය අවබෝධ කරන්න ඕන. ඉතින් ඔබේ ආධ්‍යාත්මික සිත 100ට 100ක්ම සූපත් වෙන මොහොතේදී ඔබට ඔබව අතහැර ගන්න පුළුවන් අවස්ථාවේදී ඔබ මේ ස්වභාව ධර්මයේ සමග, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමග එක් වෙනවා. දැන් ඔබට තියෙන්නේ මේ මහානකම ලබන්න නම්, ආධ්‍යාත්මික මහානකම ලබන්න නම් ඔබට ඔබව අතහැරලා ඉන්න වෙනවා. වෙන කෙනෙක් අතහැරලා නෙමෙයි එන්න ඕන නිවන් දකින්න. ඔබම ඔබ අතහරින්න ඕන. දැන් බලන්න අඤ්ඤා කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නාමං අහෝසි. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කොණ්ඩඤ්ඤ දක්ෂ වුණා කොණ්ඩඤ්ඤම අතහරින්නනේ. පියසේන දක්ෂ වෙන්න ඕන පියසේන අතහරින්න. විල්සන් දක්ෂ වෙන්න ඕන විල්සන් අතහරින්න. ඔබේ නමින්ම කල්පනා කරලා බලන්න. එතකොට මම කියන තැනින්ද දැක්ම අවදිය මොළය මනස නැගී හිටින්නේ කියලා බලන්න. එතනින් නැගී හිටින්න එපා. මමත්වයට නොබැදී සිටින්නම මමත්වයට නොබැදෙන මාර්ගයේම ගමන් කරන්නම තමන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා කියනවා ඇසට නොබැදී වාසය කරන්න, කනට නොබැදී වාසය කරන්න, නැහැට නොබැදී වාසය කරන්න, දිවට නොබැදී වාසය කරන්න, ගතට නොබැදී වාසය කරන්න, මනට නොබැදී වාසය කරන්න. බැඳුනොත් බැඳින්නේ සංඥාවකින්මනේ පින්නතුනේ, වෙන කිසිවකින් නොවේ. බැඳිනොත් බැඳෙන්නේ සංඥාවකින්මයි, වෙන දෙයකින්නේ. වේදනාකාරී මනසක් ඇති වුණොත් ඇති වෙන්නේ සංඥාවකින්මයි, සංඥා මායාවක්. ඒ බැඳීම් අතර තියෙන ලොකුම බැඳීම තමයි ආත්මීය තමන්ට තමන් තියෙන බැඳීම. ඒ බැඳීමෙන් පස්සේ තමයි තියෙන අනිත් ඔක්කොම බැඳීම්. ස්වාමියාට බැඳීම, බිරිඳට බැඳීම, මව්පියන්ට බැඳීම, ආගම දාමට බැඳීම, දරුවන්ට බැඳීම් කියලා බෙදන්න පුළුවන් නේද? ඒ බැඳීම් වලට වඩා ප්‍රබල බැඳීම මොකද්ද? සක්කාය දිට්ඨික බැඳීම. සක්කාය දිට්ඨික බැඳීම හරහා තව බැඳීම් තියෙන්න පුළුවන් ප්‍රබල ඒවා. සමහර අයගේ ජීවිතේ තියෙන දරුවන්ට තමයි ප්‍රබල බැඳීම. සමහර අයගේ තියෙන දේපලට තමයි තදම බැඳීම. සමහර අය තියෙන තමන්ට තමයි තමන් ලොකුම බැඳීම. සමහර උදවියට එක එක බැඳීම් පින්නතුනේ වෙනස්. ඒ බැඳීම් පින්නතුනේ තමන්ට වේදනා දෙනල්ලා දෙනවා. ප්‍රේමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. රතියා ජායති සෝකෝ. ධම්මපදේ දකින්න තියෙනවා නේ ඔය ගාථා ටික ලස්සනට තියෙනවා. රතිය කියන්නේ තැලීම. ශෝකයට හේතු වෙනවයි කියලා බලන්න ඔබේ මනස හේතු වෙනවා. ඉතින් මේ ධර්මයේ අවශ්‍ය කරන පින්තුනි ජීවිතේ බැට කාපු අයට, වේදනා විඳපු අයට, එහෙම නැතුව තාමත් සල්ලි පස්සේ හිතන, යාන වාහන පස්සේ හිතන, දේපල පස්සේ හිතන, එහෙම කෙනෙකුට බෑ පින්තුනි. එහෙම කෙනෙකුට බෑ කවදාවත්. මේක අවබෝධ කරගත්තට පස්සේ නම් කොච්චර ලැබුණත් කමන්නේ. මොකද හේතුව එයා දන්නවා වොෂ්රූම් එකට ගිහිල්ලා මිනිස්සු එනකන් තියාගෙන ඉන්න බෑග් එක වගේ කියලා. මේක දන්නවා. එයාට නිලුම්පතේ වතුර ගෙනියනවා වගේ ගෙනියන්න පුළුවන්. අවබෝධ වෙච්ච කෙනාට පුළුවන්. දැන් මං උනත් කල්පනා කරනවා අවබෝධයකට නොවි මේ තියෙන දේවල් හරි පුතජන භාවයේ මනසක ස්වરૂපයේ තීද්දි තිබුණා නම් මේ වයින් මහා බරපතල මාන්න උද්දච්ච අවිද්‍යා හට ගන්නවා කියලා. ඒ මනසේ ලක්ෂණේ බලන්න පුළුවන් ඔය පුබ්බේ නිවානුස්සති ඥානය කියලා කියන්නේ පෙරවිසූ කඳපිලිවෙත. ඒ නිසා පෙරවිසූ කඳපිලිවෙත හොයන්න පුළුවන්. තේරුණා නේද? දැන් මට වුණත් කල්පනා කරලා බලන්න පුළුවන් ඒ කාලේ හිටපු මනසින් මං කටයුතු කරා නම් මේකට මං කටයුතු කරන්නේ කොහොමද? මේ දැන් කාලේ මනසින් කොහොමද කටයුතු කරන්නේ? ලෝකෝත්තර මනසින් දර්ශනයෙන් මේකට දකිද්දි මේකට ලබා දෙන උත්තරේ කියලා උත්තර ගණනාවක් ඕන නම් දකින්න පුළුවන්. ඔයත්තන්ටත් තියෙන ධර්මානුකූල මනස තියෙනවා. තමන්ට පෞද්ගලිකානුකූල මනස තියෙනවා. පවුලක් හැඩයට හිතන මනස තියෙනවා. වෘත්තියක් හැඩයට හිතන මනස තියෙනවා නේද? වෙනස් වෙනස් මවත් වෙන. රාජකාරි හැඩයට හිතන මනස, එහෙම වශයෙන් මනස් තියෙන වෙනස් තියෙනවා. දැන් ඔබට ධර්මානුකූල මනසක් තියෙනවා. ධර්මානුකූල මනස පින්නතුනේ ආකෘති වලින් තොර කරගන්න ඕනේ. තේරුණාද? ධර්මානුකූල මනස ආකෘති වලින් තොර කරගන්න ඕන. ආකෘතියකින් ඔබ තොර වුණා නම් මෙතෙන්ට ඇවිල්ලා මයිකල් ජැක්සන් නැටුවත් හිමාලයේ ඉඳලා යෝගීවරයෙක් ඇවිල්ලා භාවනා කළත් දෙකම එකයි. ඔබට ආකෘතියක් නැත්තම් ඔබ ආකෘති සංවර වෙච්ච කෙනෙක් නම් මයිකල් ජැක්සන් ආව නම් ආපූ මේ මිනිස්සේ මේ කවුද මේ ගෙජ්ජවලු ටිකක් ගෙල්ලගෙන ඈ ඉස්සරහට යනවා වගේ පස්සට ඇවිදිනවා මිනිස්සයා ඈ මේ මොන විකාරයක්ද මේ ආනන්ද හාමුදුරු කරන වැඩ මේ වගේ මිනිස්සු ඉඳලා මේ නටවනෝ කියලා හිතනවා මයිකල් ජැක්සන් ඉතින් දැන් නැගිටලා ඉන්න ඕන එන්න නම් අවුරුදු 150ක් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන හිටපු කෙනෙක්. එයා ඒ වෙනුවෙන් වයසට නොයන පිරිමීඩ හදාගෙන ඒ වැතුලේ නිදාගෙන ඔක්සිජන් පාලනය කරගෙන පිරිසුදු කරගෙන කටයුතු කළා. නමුත් බැරි වුණා. ජීවිතේ එහෙම තමයි. මහා අධිරාජ්‍යය පවා තමන් ජීවිත කාලෙම වයසට යනකම් මහා අධිරාජ්‍ය වෙන්න හිතාගෙන ඉඳලා ගිහිල්ලා ඔවුන්ම මෙය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ජීවිතවල යථාර්ථය තමන් තේරුම් කරගන්න ඕන. මේ දහමෝන කයිවාරුවට ඉගෙන ගන්න නෙමෙයි. ජීවිතේ සැබවින්ම තමන්ගේ ජීවිතය ගැන තමන්ට තේරෙනවා නම් ඒ තේරිච්ච කෙනෙකුට තමයි මේ දහම වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සුවාගත්තේ පටිසෝතගාමී ප්‍රතිපදාවක්. ඒ කියන්නේ මනසට විරුද්ධව යනවයි කියලා කියන්න බෑ. මනස රැගෙන නොයන ගමනක් කියලා කියන්න පුළුවන්. දැන් බලන්න මේ වචනේ ගැඹුර. ඒක හරි ගැඹුරුයි. තේරුණාද? මනසට විරුද්ධව යනවායි කියලා කියන්න බෑ. ඒ විරෝධතා තියෙන්නේ මනස තුලමනේ. තේරුණා නේද? මනස තුලමයි. හරි ඒක හාමුදුරු කෙනෙක් කියන්නේ යා ඔබ වහන්සේ සම්මතේද අසම්මතේද කියලා අහුවා. උනාද කියලා මං අසම්මතේලු. එහෙම අසම්මතේ යන්න බෑ. එතකොට යා සම්මතේ තියෙන හැම දෙයකටම අනිත් පැත්තට අසම්මතේ වැඩ කරනවා. එහෙම කරන්න බෑ. සම්මතිය වුණත් හොඳ දේවල් තියෙනවා. සම්මුතිය සම්මුතියක් විදියමයි. සම්මුතිය තුල අසම්මත වෙන්න යන්න හොඳ නෑ. මේක සම්මතේවත් අසම්මතේවත් නෙවෙයි. මේක නිරෝධ සංඥා, විරාග සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා. සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාව. දැක්කදේ වචනේ ගැඹුර. සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒ කියන්නේ අසම්මතේ ඇලෙන්නේ නෑ. සම්මතය ඇලෙන්නෙත් නෑ. ලෝකෝත්තර ඇලෙන්නෙත් නෑ. ලෞකික ඇලෙන්නෙත් නෑ. සබ්බ ලෝකේ, සබ්බ ලෝකේ, සබ්බ කියන්නේ සබ්බ පාපස්ස කියලත් පාවිච්චි කරනවනේ සමහරලාට. සබ්බ පාපස්ස වගේ සබ්බ කියන්නේ සියලු ලෝක. සබ්බ ආයිතින් අයිති නොවන එකක් නෑ. සබ්බ ලෝකේ අනිරත සංඥා කියන්නේ රතියෙන් ඇලෙන්නේ. සියලු ලෝකයන්නේ දැන් ඇස කියන්නේ ලෝකයක්. කන කියන්නේ ලෝකයක්. නාසය කියන්නේ ලෝකයක්. දිව කියන්නේ ලෝකයක්. ශරීරය කියන්නේ ලෝකයක්. මන කියන්නේ ලෝකයක්. අතීතය කියන්නේ ලෝකයක්. අනාගතය කියන්නේ ලෝකයක්. වර්තමානය කියන්නේ ලෝකයක්. සබ්බ ලෝකේ අනිරත සංඥා. සියලු ලෝකයන්හි නොඇලී වාසය කර. රූප කියන්නේ ලෝකයක්, ශබ්ද කියන්නේ ලෝකයක්, ගන්ධ කියන්නේ ලෝකයක්, ස්පර්ශ කියන්නේ ලෝකයක්, රස කියන්නේ ලෝකයක්. සිතුවිලි මානසික ලෝක. සබ්බ ලෝකේ අනිරත සංඥා සියලු ලෝකයන් හි නොඇලී වාසය කරා. කොහොමද මේවයි නොඇලී මේ සංඥාවල් වලින් නොඇලී වාසය කරන්න පුළුවන්කම තියෙන්නේ? මේ සංඥාවල් අපිට වද දෙන්නයි සිටින්නේ. මේ සෑම සංඥාවක්ම වදකෙක් වෙනි. අපි සර්පේ දැක්කොත් පින්නතුනේ හරි කෙලව ගන්නවනේ. වටකල්ලා කොහු දාලා දාලා ලී දාලා ලාඹු තෙල් ගහලා එහෙම නෑ සතුට ගන්න හොඳ නෑ. මේ කොහොම හරි සර්පේ කෙලව ගන්නවා. අන්න ඒ වගේ සංඥාව එලව ගන්න ඕන. සක්කාය දිට්ඨිය එලව ගන්න ඕන. සක්කාය දිට්ඨිය කියන්නේ ඔබට ආදරණීය හිතවතෙක් කියලා ඔබට දැනෙච්ච නිසා තමයි ඔබ ඔය තියාගෙන ඉන්නේ. තේනවනේ? ආදරණීය හිතවතෙක් කියලා හිතාගෙන ඉන්න සක්කාය දිට්ඨිය ඒ නිසා තියාගෙන ඉන්නවා. ඔබ දැනගත්තොත් ඔබට වහාම තමාට මහා සතුරු බලවේග ඇති කරන තමාගේම මනසයි වැරදි විදියට පිහිටවපු තමාගේම මනසයි ලොකුම දුක් දෙන්නේ කියලා තේරුම් කරගත්තොත් වහ වහාම මේ මනස එලවා දමන්න බලන මනස එලෙව්වහම එයා සජීවී වෙනවා. ආකෘතික මිනිස්සෙක් වෙන්නේ නැහැ, සජීවී මිනිස්සෙක් වෙනවා. සජීවී මිනිස්සයා ආකෘතික මිනිස්සයාට වඩා සතුටෙන් ජීවත් වෙනවා, සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේ ලෝකේ මේ කවුරුත් දුවන්නේ පින්නතුනි මනස පුරවන්නනේ. තේරුණා නේද? කවුරුත් මේ දුවන්නේ මනස පුරවන්න. මනස පුරවන්න පුළුවන් දෙයක්ද? නෑ. මේ වෙනකොට පුටින්ට පුරව ගන්නත් බැරි වෙලා. ට්‍රම්ප්ට පුරව ගන්නත් බැරි වෙලා, සෙලෙන්කිට පුරව ගන්නත් බැරි වෙලා, චීන ජනාධිපති චිම්පුන්චුට්ටත් පුරව ගන්න බැරි වෙලා, චිම්පින්ටත් පුරවන්න බැරි වෙලා, ඉතින් කාටත් පුරව ගන්න බෑ. මහින්ද රාජපක්ෂටත් පුරව ගන්න බැරි වෙලා, රනිල්ටත් පුරව ගන්න බැරි වෙලා, අපිටත් පුරව ගන්න බැරි වෙලා. පිරෙන එකක් නෙමෙයි ඉතින් අපි අරයා වැඩියෙන් ඒකට වතුරක් කරලා තියෙනවා, මෙයා වැඩියෙන් වතුරක් කරලා තියෙනවා කිව්වට වැඩන්නේ නැහැ, රඳන්නේ නැහැ. ඇයි? ඒ හැම කෙනෙක්ගේම කලේ පල්ල කැඩිලා තියෙන්නේ. ඉතින් පල්ල පැලිච්ච කලේට පණිට්ටු 10ක් පිරෙව්වගෙන, 100ක් පිරෙව්වගෙන, 1000ක් පිරෙව්වගෙන, ලක්ෂයක් පිරෙව්වගෙන කියලා නිකන් ලොකුවට පෙනී හිටියට වලඳි වතුර බින්දුවක්වත් නැහැ. ඔන්නෝකයි වෙන්නේ. මනස පුරවන්න බෑ. ඒක වැරදි උත්සාහයක්. මනස ඔය සාර්ථකත්වයෙන් පුරවන්න හිතනවනේ ආදරයෙන්, සෙනෙහසෙන්, ධනයෙන්, මරකයෙන්, මේකෙන් හැමෝම කියන මොන හරි අඩුපාඩුයි කියලා. එක්ක සල්ලි තියෙනවා, ආදරේ කරුණාව නැහැ කියනවා, නැත්නම් ආදරේ කරුණාව තියෙනවා සල්ලි නැහැ කියනවා. නේ එක එක ප්‍රශ්න තියෙන්නේ. ඔය ඔක්කොම දිනන ළමයි නෑ කියනෝ එකේ ප්‍රස දින එක්කෝ ළමයි ඉන්නවා උන් හැදිලා නෑ කිය ඉගෙන ගන්න නෑ කියන මොකක් හරි එකකින් නොපිරුණු ස්වභාවයක් අසම්පූර්ණ ස්වභාවයක් දනවනෝ ඒ නිසා මනස කියන එක පුරවන්න බෑ කියලා හොඳටම තේරුම් කරගන්න මනස පුරවන්න බෑ මනස පුරවන්න බැරි බෑ බැරි බව හොඳට තේරෙන. එතකොට තේරුම් ගත්තාම මොකද වෙන්නේ අපිට? අපි තුල චේන්ජ් එකක් වෙන්න ඕන. මනස පුරවන්න බෑ කියලා තේරුම් ගත්තාම චේන්ජ් එකක් වෙන්න ඕන. මොකද්ද චේන්ජ් එක? ඈ? මේ කලයේද තවත් වතුර ඇදලා වැඩ නැහැ. මේ කලයේද වතුර ඇදලා වැඩ නැහැ. කලේ හදන්න ඕන. එනිසා ඔය කලපුරවල වැඩක් නැහැ. ඉතින් මේක සම්මුතියෙන් වෙනස් වෙන්න නෙමෙයි මේක කියන්නේ ආධ්‍යාත්මික දර්ශනයෙන් වෙනස් වෙන්න කියන්නේ සම්මුතියෙන් කරගෙන යන්න ලුණු මිලයි කැරට් මිලයි අලලුණු හැම එකම මිලවිගෙන යනවා ජීවිතේ එන්නේ අපි හැමදාම පහසුකම් වැඩි කරගන්න උත්සාහ කරා මට පේන විදිහට හැම රටක්ම අපහසුතාවයන් වලින් පිරෙන ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ ගෑස් වතුර ටික නැති වුණොත් කරන්ට් එක නැති වුණොත් මේ මිනිස්සුන්ට ටික හද අනාථ වෙනවනේ වින්නතනේ දුම වැඩක් වෙලා තියෙන්නේ මේ බාහිරින් යැපෙන්න පුරුදු වෙලා ඉස්සර පුළුවන් ග්‍රාමීය මිනිස්සුෙකුට කරන්ට් එක නැතුවත් ඉන්න පුළුවන් ටෙලිෆෝන් නැතුව ඉන්නත් පුළුවන් ගෑස් නැතුව ජීවත් වෙන්නත් පුළුවන් ඒ ග්‍රාමීය මිනිස්සෙ දිවිපෙවතක් තිබ්බා මේ ඉන්න මිනිස්සයට බෑ මේ ගෙවල් ටික ඔක්කොම ඉවරයි එක ගෙදර ගවන් ලිඳක් නැහැ වතුර නැහැ මොකක්වත් නැහැ ඈ සුන්නත් දෝවිලි යපුම් මානසිකත්වයේ සිටින්නේ නිවන් දකින්න ඕන නම් පින්නතුනේ මනසට නොගෑවි ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන ඒ කියන්නේ රූපයට බැස නොගෙන වේදනාවට බැස නොගෙන සංඥාවට බැස නොගෙන සංකාරයට බැස නොගෙන විඥාණයට බැස නොගෙන වාසය කරන්න පුරුදු වෙන්න ඕන. අන්න ඒක කියනවා මනසට නොගෑවි පංච උපාදානස්කන්ධයට නොගෑවි වාසය කරනවා. එයාගේ දැක්ම එයාගේ කතාබහ එයාගේ ආධ්‍යාත්මයේ දර්ශනය එයා තියාගන්න නොගෑවි තියාගන්න තිගොන්න උතෙන්ට මනසෝ බහදා ගන්න ඕන හදාගත්තොත් ඔකට කියනවා සුෂ්ක විදර්ශක. දැන් මේ අපේ භාවනා වැඩසටහන අදාළ වෙන්නේ සුෂ්ක විදර්ශක භාවනා වැඩසටහනකට. ඉතින් දේශනාව අහගෙන ඉද්දිම සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. තේරුණා නේද? බුද්ධ කාලීව ධර්ම දේශනාව අහගෙන ඉද්දි ධර්ම අවබෝධයට පත් වෙන අයට කියපු නමක් තමයි ඔය සුෂ්ක විදර්ශක කියලා කියන්නේ. ඒ කියන්නේ ෂණිකවම ධර්ම කාරණේ තේරුම් අරගෙන නිවන් දකිනවා. දැන් ඔබත් හොඳට සුණාත කියන විදිහට ධර්මය අහනවා නම් හරියට ධර්මයේ විවෘත කරන තැනදී ඒ විදිහටම දකිනවා. නිවැරදිවම දකිනවා. හාත්පස නිවැරදිවම දකිනවා. යථාර්ථවාදීව දකිනවා. දකින තැනම තමන්ගේ අවදි වෙනව මනස මේ සියල්ල අපි බව සම්මාදිට්ඨික වෙනවා කොහොමද සම්මාදිට්ඨිකව දකින කෙනාගේ දැක්ම? බලන්න ඔබට තේරෙන විදිහට කියන්න බලන්න. සම්මාදිට්ඨික කෙනෙක් සම්මාදිට්ඨියෙන් ලෝකය දකිනවා. දකිද්දී එයාට පේන විදිය. ඔබට එක්ක හිතන විදියට, එක්ක හැඟෙන විදියට, එක්ක දැනෙන විදියට, එහෙම නැත්නම් දන්න විදියට කියන්න බලන්න. කොහොමද සම්මාදිට්ඨියගේ දර්ශනේ? කොහොමද කියන්න බලන්න. වේදනාවක් උපදින්නේ නැහැ. හරි. සම්මාදිට්ඨිකෙක් ලෝකෙ දිහා දකිනවා. කොහොමද දකින්නේ? පුංචි ළමයෙක් නන්නාඳුරන සමාජයක් මිනිස්සු රාශියක් දිහා බලාගෙන ඉන්නවා වගේ. පුංචි දරුවෙක් බලාගෙන ඉන්නවා කිසිම දෙයකට අගයක් දෙන්නේ නැතුව. පුංචි දරුවන්ට අගේ ඇති දේවලුත් නැහැ, අගේ නැති දේවලුත් නැහැ, මොකක්වත් නැහෙනේ. තියන්න හොඳ නැත්තේ ඒකයි. අහු වුණාද ෆෝන් එක අරගෙන ගිහිල්ලා දැම්මා ටොයිලට් එකට හරි දානවා. ලැප්ටොප් එක දැක්කොත් ඒක උඩ වාඩි වෙනවා. එයාට අදාළ නැහැ මේක මැක්ද මොනවද කියලා. එයා වාඩි වෙනවා. එයාට චූ කරන්න ඉතුරුත් ඒක උඩ චූ කරනවා. පොඩිලා. ඉතින් මං හිතන්නේ එයා අගයක් නැතුව හැම දෙයක් දිහාම බලනවා. මං හිතන්නේ අන්න ඒක. අපි අගයන් දෙනකොට තමයි අපිට ඊර්ෂ්‍යාව හිතෙන්නේ, තණ්හාව හිතෙන්නේ, ආසාව හිතෙන්නේ, ගැටීම හිතෙන්නේ, ලෝභය හිතෙන්නේ. මේ අගය මත නෙමේද? අගය මත. මනුස්සය පිළිබඳවත් එහෙමයි. මනුස්සයෙකුටත් තියෙන වැලියු එකක්. තේරෙනානේ? මනුස්සයෙක් පිළිබඳවත් තියෙන වැලියු එකක් තියෙන. ඒක වැලියු එක තමයි බැඳීම කියලා කියන්නේ. ස්වාමි භාර්යා අතරත් තියෙන වැලියු එකක්. මහත්තයට වැලියු එකක්, නෝනට වැලියු එකක්, දරුවන්ට තියෙනෙත් වැලියු එකක්. ඒ නිසානේ දරුවොත් අහන්නේ අක්කටද මටද වැඩියෙන් ආදරේ කියලා. දරුවන්ගිනුත් ඇහුවාම අම්මටද තාත්තටද වැඩිය ආදරේ කියලා. ඒගොල්ලෝ එක එක කට්ටිය ඉන්නවා. තාත්තට කියන කට්ටිය ඉන්නවා, එක එක කට්ටිය ඉන්නවා අම්මට කියන. ඒකට හේතුව එයාට වැඩියෙන් කන්න බොන්න, අදින්න සලකන්න කවුද වැඩියෙන් කරන්නේ, එයාට තමයි ආදරේ කියලා කියන්නේ. ඕක තමයි රහස. තමන්ට සුවයක් ගෙනල්ලා දෙන්නේ කවුද? එයාට තමයි ඔව් ආදරේ කියලා කියන්නේ. බැඳින බැඳීම කියලා කියන්නේ. හැබැයි මේ බැඳීම අපිට ඇති බැඳීමක් නෑ. එයාට පහසුකම් ඔව් සැලසෙන නිසා තියෙන බැඳීම. බැඳිලා හිටියාම නරකයිද හාමුදුරුවනේ? එහෙමත් ප්‍රශ්න කරන්න පුළුවන් නේ නේද? අපි බැඳිලා හිටියාම මොකද වෙන්නේ? මේ ලෝකේ තියෙන බැඳීම් වලත් තියෙන අවිද්‍යා සහගත බැඳීම් තියෙන, විද්‍යාත්මක බැඳීම් තියෙනවා. තේරෙනවද? අවිද්‍යා සහගත බැඳීම් තියෙනවා. දැන් කුසල ක්‍රියා තියෙනවා, අකුසල ක්‍රියා තියෙනවා. ඒ වගේ තියෙනවා පිළිතුරේ. කුසල විපාක තියෙනවා, අකුසල විපාක තියෙනවා. ඒ වගේ විද්‍යාත්මක බැඳීම් තියෙනවා, අවිද්‍යාත්මක බැඳීම් තියෙනවා. දැන් බෝසත්වරු මේ ශාසනික මෙහෙවරක් කරන්න, මේ ශාසන ධර්මයට බණ ධර්ම කියන්න අනුශාසනා කරලා ශාසනයක් ගොඩනැගුවේ විද්‍යාත්මක බැඳීමක් තුළ. මේ ධර්ම දේශනා කරන්න අපි බැඳිලා ඉන්නේ විද්‍යාත්මක බැඳීමක් තුළ. අපි මේක අඳුනගෙන තියෙන්නේ. මේක පින්නතුනේ ඔබට අභියෝගයක් දුන්නොත් පේදුරු තුඩුවේ ඉඳලා ඉන්දියාවට පීනලා යන්න ඕන බුදුහාමුදුරුව දකින්න කියලා. නැව් නෑ, මොකවත් නෑ, බෝට්ටුත් නෑ, මුකුත් නෑ, උදව් කරන්න කවුරුත් ඇත්තෙත් නෑ. එයා දකින්න මට නිවන් දකින්න පුළුවන් පේදුරු තුඩුවෙන් මේ පීනල ගියොත් ඉන්දියාවට අභියෝගේ බාර ගන්න එකෝ බලන්න බාර ගන්නවා කොහොම හරි පීනනවා එච්චරට එච්චරම ගැඹුරුත් නෑ අනිත් සාගර වගේ ගැඹුරු නෑ සාමාන්‍ය ගැඹුරුයි මේ ඒ හරියෙන් පීනලා යන්න පුළුවන් ඒක නමුත් පොඩි අභියෝගයක් නෙමෙයි හැබැයි මූදි 70ක්මත් පීනලා බලන්න ඕන කොච්චර අමාරුද කියන එක නේ මූදි 70ක්මත් නෙමෙයි වෙරළේ නාන්නත් බෑනේ නේද කියලා තේරෙයි ඒ නිසා ඒකේ බරපතලකම උතර තේරුම් අරගන්න ඕන ආන්න ඒ වගේ පීනන්න පුළුවන් ධෛර්යයක් අදිෂ්ඨානයක් තියෙනවා නම් අන්න ඒ වගේ කෙනෙක් වෙන්න ඕන ඒකට කියනවා සතර සම්‍යප්පදාන වීරිය. ලොකු වීරියක් තියෙන්න ඕන. දැන් ඔයත් නිවනට යන්නේ නැතුව පස්සට අදින්න හේතුවක් තියෙනවා. ඔය ඇත්තන්ට තියෙන අත්තිසුඛය කියලා එකක් තියෙනවා. මට ධනය ඇත. අපි මොකටද නිවන් දකින්නේ? මට බලය ඇත. අපි මොකටද නිවන් දකින්නේ? මට විශ්‍රාම වැටුපක් ඇත. අපි මොකටද බය වෙන්නේ? මට ලයිෆ් ඉන්ෂුරන්ස් ඇත. මොකටද බය වෙන්නේ? මම නම් හිතන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් දාන්න හොඳ නැහැ. දැම්මහම ලෙඩ වුණාට කමක් නැහැ වගේ හිතනවනේ. වාහනවලටත් මම හිතන්නේ ඉන්ෂුරන්ස් දාන්න හොඳ නැහැ. දැම්මම හැප්පුණාට කමක් නැහැ වගේ අදහසක් ඇති වෙන මිනිසුන්ගේ ඒකයි මේ රටේ අනුතුරු වැඩි. ඒක හැමදෙරෙම නිකන් 아무තු බණක් වුණාට ඒක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. එහෙනම් ඉතින් අනිත් රටවල ඉන්ෂුරන්ස් ක්‍රමයේ වෙනස්. මෙහිට වඩා වෙනස්. ඒ දිනේ වැරදිකාරයගෙන් නිවැරදිකාරයට ගෙවීමක්. මෙහි තියෙන වැරදිකාරය අවැරදිකාරයන් නිවැරදිකාරය බලන්නේ අලාභයට තම රක්ෂණේ දාලා තියෙනවනම් කියනවා. ඒ නිසා ලංකාවේ පටිපාටි වෙනස් ඒකයි අනතුරු වැඩි. බස් කාර්යයන්ට කියලා තියෙන ඕන එකක් අතුල්ලගෙන හප්පගෙන පලයන් යන. එච්චරයි. ඒ නිසා ජීවිතේ දිහා බලන්න ඕන පොඩ්ඩක්. ඒ නිසා අපි හිතනවා අත්තිසුඛය තියෙන නිසා අපි බය වෙන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මට මේවා ඇතේ ඇතේ කියලා සිතීම මෝඩකමක්. මේවට පාලනය කරන්න බෑ. ඊළඟට අපේ ජීවිත බොහෝම දීර්ඝ කාලීනව තියෙනවා. තව අවුරුදු 15ක් ඉන්නවා, 20ක් ඉන්නවා, 30ක් ඉන්නවා. මම 50ක් ජීවත් වෙය කියලා හිතන්න එකත් අවිද්‍යාවත් ඒ බොරු. කොයි වෙලාවෙ පින්නතුනේ තමන්ගේ ජීවිතය අවසන් වෙනවද දන්නේ නැහැ. අර අචංචා හාමුදුරු දේශනා කළා තමන් මේ හැම දවසකම ජීවත් වෙන්න මේ අවසාන මොහොත මේ අවසාන දවස කියලා හිතලා සියලු වැඩ කටයුතු අංග සම්පූර්ණ විදියට සිද්ධ කරලා මේ අවසාන ජීවත් වෙන දවසයි කියලා හිතලා ජීවත් වෙන්න. ඒ වගේ වැඩ කරන්න කියනවා. ඒ කියන්නේ අද දවසේ වැඩ කළා එයා ඉවරයි පරිපූර්ණයි. දැන් නිවන් දකින්න පුළුවන්ද අපි ළඟ තියෙන දැක්මට? අපිට පුළුවන්කම තියෙන්නේ ඇස් දෙක මක් පියාගෙන හීන මවන්න පුළුවන්. ඒකට පුළුවන් ද නිවන් දකින්න? ඈ ඒකට බෑ නිවන් දකින්න. ඇස් දෙක පියාගෙන හීන මවන්න පුළුවන් වුණාට නිවන් දකින්න බෑ ඒකට. ඒකට කියන්නේ විඥාණය. විඥාණය ඥානයක් ඒක. දැනෙනවා. විඥාණය දැනීම දැන් ඕනම දෙයක් හිතද්දි දැනෙන ස්වභාවයක් තියෙනවනේ නේ, දැනෙන ලක්ෂණයක් තියෙනවා විඥාණය. එතකොට විඥාණයටද පින්නතුනේ නිවන් අවබෝධ වෙන්නේ? විඥාණයට නිවන් අවබෝධ වෙන්නේ විඥාණය නිසා ප්‍රමාද වෙනෝ නිවන. විඥාන නිරෝධෝ සලායතන නිරෝධෝ පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ කිකි කියන්නේ එක එක විදියට ඒ නිරෝධ සාගත ධර්මයේ පටිච්ච සමුප්පාදේ පෙන්වන්නේ ඒකයි. ඇස නිරෝධයි, කන නිරෝධයි, නහය නිරෝධයි, ශරීරේ නිරෝධයි, මන නිරෝධයි, අතීතේ නිරෝධයි, අනාගතේ නිරෝධයි, වර්තමානයේ නිරෝධයි, රූප නිරෝධයි, වේදනා නිරෝධයි, සංඥා නිරෝධයි, සංකාර නිරෝධයි, දැක්ම නිරෝධයි, සංකල්ප නිරෝධයි, වචන නිරෝධයි. සතිත් නිරෝධයි, සමාධිත් නිරෝධයි. ආජීවත් නිරෝධයි, කම්මන්තත් නිරෝධයි. ආජීවත් නිරෝධයි. මමත් නිරෝධයි, මගෙත් නිරෝධයි. බලන්න විඥානේ සංසිඳිනව නේද? දැන් ඔය දහම තේරුම් ගන්න අමාරුයි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ අනේකාකාරයෙන් දේශනා කරලා තියෙනවානේ. ඇහැට ඇහැ විදියට ඉන්න දෙන්න, කනට කන, නාසයේ නාසයේ ඒ විදියටම ඉන්න දෙන්න, ඒවා විවේක ගන්වන්න. ඒකට කියනවා සංවර කරනවා කියලා. ඒවා සියල්ලටම විවේකයේ දෙනවා, මනසට විවේකයේ දෙනවා, ඥානයට විවේකයේ දෙනවා. ඔන්න ඔකට කියනවා බිනතුරු චිත්ත විවේකයෙන් වාසය කරනවා කියලා. ඉතින් මේ ඇත්තන්ට මේ විවේකයෙන් ඉන්න කියලා දෙන එක මොනතරම් අමාරු වැඩක් වෙලාද? විවේකීව වාසය කරන්න, මනසට විවේක දෙන්න වැඩ ගන්න එපා. මොළේට විවේක දෙන්න ටිකක් එයා වැඩ ගන්න එපා. වැඩ කරලා කරලා දැන් ඉවරයක් නැහැ. ඉදුරන්ට විවේකය දෙන්න, විවේකය ලබා දෙන්න. ඒක තමයි භාවනාව. විඥාණයට විවේකය දෙන්න, සංඥාවට විවේකය දෙන්න, සංකාරවලට විවේකය දෙන්න. පින්නතුනේ නිර්වාණ ධර්මය ලැබෙන්නේ පොර කන කෙනාට නෙමෙයි නිවන ලබා ගන්න. මෙන්න මන් නිවන් ගෙනාවා එකයි තියෙන්නේ කියලා ඔන්න රජ්ජුරුව ආවා. ජනතාවට හැමෝම නිවන් දකින්න ඕන. කාට්ටිය පොර කනවා, කෑ ගහනවා. රජතුනේ මම තමයි සුදුස්සා, පක්ෂයට වැඩ කරේ මම. කෑ ගහලා කියනවා නේද, මට දෙන්න, මම මෙච්චර දෙන්නම් අරකයි මේකයි. විවිධ හේතු සාධක දක්වයි. මම ඥාතියා, ඒ නිසා මට දෙන්න, මං අතවැසියා, මම ළඟ ඉන්න කෙනා, මම තමයි ඕකට සුදුස්ස කියලා ගොඩාක් අය පොර කනෝ නිවන ගන්න. හජතුමා බලාගෙන ඉන්න එක මිනිස්සෙක් ඉන්නවා, ඉතාම නිවීමෙන් සංවරව පේන ඈත දුරින් ගහක් යට වාඩි වෙලා පාඩුවේ දෙස බලාගෙන ඉන්නෝ ලැබීම හා නොලැබීම පිළිබඳව නොතැවී සිටින මිනිසෙක්. මේ නිර්වාණ ධාතුව ලබා ගැනීමට සුදුසු පොර කන ඔබ කිසිවෙකු නොවේ. ආනර ලැබීම හා නොලැබීම පිළිබඳව තැවීමකින් තොරව සිටින ආනර මිනිසෙයයි මේක දරා ගන්න සුදුසුම කෙනා කියලා ඒ රජතුමා ළඟට ගිහිල්ලා දෙනවා. ඕන් ඔය වගේ තමයි නිවන හම්බ වෙන්නේ. ඒ නිසා ගුණධර්ම ඇති කෙනාට මිසක් පොර කන අයට නෙමෙයි. තේරුණානේ? නිර්වාණය මුණ ගැහෙන්නේ පොර කන අයට නෙමෙයි, ගුණධර්ම ඇති අයට. නිවන් දකින්න කෙනෙක්ගේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි කවුරුවත් විවේචනය කරන්නේ නැහැ. වැරදි වචනයක් අහුණත් ඒකවත් විවේචනය කරන්නේ නැහැ. ඒක මගේ අර දාලා ඊළඟ එක දිහා බලනවා. ඒක තේරුම් ගන්න පුළුවන්ද කියලා බලනවා. ඒ කියන්නේ දැන් අන්නාසි ගෙඩියේ ලෙල්ලක් හම්බුනායි කියලා ලෙලි විවේචනය කර කර ඉන්නේ. එයා මදේ සකස ගන්න ඕනේ කෑමට සුසු පරිදි නේද? ලිලි ගැන කතා කරන්නේ ඒවා මේවා කටුයි සරයි එහෙම කියන්නේ මොකුත් කියන්නේ ඒක කපලා අයින් කරලා ගන්නවා. ඒ වගේ අපේ දේශනා කියලා කියන්නේ සායනාසලගේ දේශනා කියලා කියන්නේ අපි අන්නාස ගෙඩියක් කියලා හිතාගමු. ඒකෙන් අයින් කරලා දෙයක් තියෙනවා නම් අයින් කරමු. ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක අපි ගමු. විවේචනයක් වුමනාවක් නෑ කිසි දෙයක විවේචන. මොකද විවේචන කරනකොට අපි ප්‍රමාද වෙනවා. විචනදී අදහස් දැන් බුද්ධ ශාසනයේ තියෙන අඩුපාඩු කතා කර කර අඩුපාඩු තියෙන මහා සංඝ රත්නය ගැන කතා කර කර එහෙම ප්‍රමාද වෙන්න කාලයක් තියාගන්න එපා. කවදවත් අඩුපාඩු තියෙනයි ඉන්නෝ. දැන් සුදුරෙද්දී කාට බින්දුවක් ඇටිච් එකනේ කෑ ගහන්නේ. ඒක තමයි හොඳට පේන්නේ. ඉතින් කළු පාටම ඇඳුම් ඇඳාම නෑ ඒගොල්ලෝ වරදක් නෑ. ඒගොල්ලෝ කළු පාටමනේ ඇඳලා තියෙන. හැබැයි සුදු එකේ කළු පිටක් තිතක් කැටුනාම ඒක ගැන කතා කරනවා වගේ තමයි ඒ කෑ ගහන්නේ. ඒකට කමන්නේ. කළු පාට ඇඳුමක් නැහැනේ. තව ඇඳුමේ ගොඩාක් සුදු තැන් තියෙනවනේ කියලා සතුටු වෙන්න පුළුවන්. මේ බුද්ධ කාලේ කියන්නේ හරි නියුණු සියල්ලම කියන දේ ආපු කිසිම දෝෂයක් නොතිබුණු කාලයක්. නෙවෙයි නෙවෙයි නෙවෙයි. ඒක බැලුවාම තේරෙනවා. විනය පොත දැක්කම බැලුවාම තරු විසි වෙනවා. ඒ කාලේ මුන් හිටියද කියලා. ආදන කියන්නේ නැහැ නේද? කියවලා නැහැ නේද වැඩිනේ? අපි කියන්න යන්නෙත් ඒවා. ඒක සාමාන්‍යයෙන් වැඩි හිටියන්ට පමණයි කියලා වෙන් කරන්න ඕන පොතක් වාගේ තියෙන. ඇත්තටම ඇත්ත දෙන්නේ නැහැනේ. විස්තර පන්සල් වල ත්‍රිපිටකයේ විනය පිටකයේ කියවන්න දෙන්නේ දායකයන්ට. වැඩන්නේ. ඒ මොකද හේතුව? ඒ කාලේ වෙච්ච දෝෂ ලස්සනට ඒකේ මවාපාල වගේ කියලා තියෙනවා. විනයට වඩා එයා ඉගෙන ගන්න දෝෂේ. ඒකේ දැන් මම ඔක කිව්වා අපේ මේ ත්‍රිපිටක මුද්‍රණය කරන අපේ සාවින්නාන්සලා. සාවින්නාන්ස මේකේ විනයට වඩා මේ උලුප්පා පෙන්වන්නේ දෝෂය කියලා. එතකොට දෝෂය තමයි මනුස්සයාට එකතු වෙන්නේ. ඒ නිසා මේකේ මේක බැලුවොත් කියවුවොත් දිගටම කියවුවොත් දෝෂ සහගත මිනිස්සු නිර්මාණය වෙන්නේ ඉඩකඩ බහුල තියෙනවා කියලා. මොකද මනෝවිද්‍යාව තමයි දැන් ඔබට ගොනෙක් මවාගන්න එපා. මීහරකෙක් මවාගන්න එපා දැන්. මොකද උනේ? මීහරක් පේන්න පටන් ගත්ත නේද? කොස් ගෙඩියක් මවා ගන්න එපා. තේරෙනනේ? මේ මනසේ හැටි ඔහොම තමයි. එපා කිව්වත් හා කිව්වත් මොනවා කිව්වත් ඒවයි ඉමේජ් එකක් තමාතුල පවතින ඔහොම තමයි. ඒ නිසා නෙගටිව් විදියට දෙයක් කරන්න කියන්න එපා කියන්නේ ඕකයි. දැන් පොඩි ළමෙක් අරගෙන දවසක් තමන්ගෙම මල්ලි පස්සේද කොහෙද දුවනවා තෝ ඉරනවා කියලා. අපේ ගමේ ඒ කියන්නේ අනිත් එක ඉරනවා කියලා ගෙදර කීයටත් තරම් දුවනවා ඔබ දෙකට ඉරනවා කියලා. මම පොඩි එක නතර කරලා මම ඇහුවා ඔබ කොහෙන්ද කොල්ලෝ ඔක ඉගෙන ගත්තේ? ඇයි අර පන්තලේ ඉරන්නේ දෙපැත්තට දාලා? අපාය බලලා ඇවිල්ලා. යමරාජ්ජුරු දෙවැත්තර කකු දෙක ඇදලා ඉරනෝ දැකලා ඒ විදියට ඒ කීතක් ගෙදරක් තිබුණා. ඒ කීතතර එළවන ඉරන්න. එහෙම ලෝකයක් නැහැ. වෙනම මානසික විඳවීමක් තියෙන්නේ. කවුරුවත් ඉරන එකක් එතන සිද්ධ වෙන්නේ නැහැ. මේ ඉතින් ඒක අර භෞතික ලෝකවල තියෙන එක එක වදබන්ධන දේවල් ලක්ෂණ වලින් පෙන්වන්න ගිහිල්ලා මේ නෙගටිව් දෙයක් සමාජයේ ගත වෙනවා. ඉතින් අපේ මිනිස්සු මානසික සුවතාවය ඇති කරගන්න තියෙන දේවල් හැමදේම දුරස් කරලා මානසික සුවතාවය නැති කරවන දේවල් ටික එකතු කරගෙන ඒකයි මේ වෙලා තියෙන්නේ. සංගීතය කියන්නේ මානසික සුවතාවය ඇති කරන එකක්. මිනිස්සු මේක අයින් කළනේ තියෙන්නේ. සංගීතෙත් ඊළඟට ගත්තොත් ගන්නෙ විරහව, වේදනාව, කලකිරීම, කනස්සල්ල ටික ගන්නදී. ඒකෙත් තියෙන සුන්දරත්වය ගන්නෑ සංගීතේ. ඒකෙත් වේදනාකාරී පැත්ත කියන්නේ. ඊළඟට ලස්සනට පිරිසුදුව පිළිවෙලට ඉන්න එක, ඒකත් මානසික සුවතාවයට උදව් වෙන එකක්. ඒව කරන්නෙත් නෑ. ඊළඟට බර භාවනා කරන එක මිස්සු ඒව කරන්න යන්නෙත් නෑ. ප්‍රහත් වෙන්න දහදන්නේ කියලා අහනවා. ඒස මේ සමාජයේ නෙගටිව් අදහස් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කැම ටිකක් වෙලාවට කාලා බිම බලාගෙන හිටියයි කියලා නිවන් දකින්න බෑ. දාන ටිකක් දුන්නා අටපිරිකරක් දුන්නා කියලා ඔක නිවන් දකින්නත් බෑ. හාමුදුරුවෝ දන්නෝ අටපිරිකර චාලිත්‍ර කියලා, දෙන එකක් දන්නෝ මේක අඳින්න නම් බෑ බල්ලෙකුටවත් කියලා. පැහැදිලිනේ. ඉතින් ඒ ඔක්කොම සම්ප්‍රදායික ප්‍රෝඩාවල් ටිකක් අපි කරගෙන යනවා. මාත් ගිහිල්ලා පූජ කරනවා. මං හිතනවා මේක පන්සලට පූජ කරාම පන්සලට 1500ක් හම්බ වෙනවා කියලා. එච්චරයි. මම දන්නේ එච්චරයි. මම මේක රුවන්වැලිසෑයට පූජ කරනවා. මම දන්නවා මේක ලොකු ආමඳුරන්න රුපියල් 2000ක්වත් මේකෙන් හම්බ වෙයි. එච්චරයි. වෙන දෙයක් නැහැ. පින්නතුන්ට තියෙන ගැටලු විසඳ ගන්න අහන්න, ප්‍රශ්න අහන්න. පිට කවුරුත් නෙමෙයිනේ, අපි හැමෝම, අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නේ. ඒ වචනය ඇතුළේ තියාගන්න, සමන්ත සත්‍ය අවබෝධ වීමම කියන අදහස තියාගන්න, කරුණාව තියාගන්න, ගෞරවය තියාගන්න. දැන් අද කාලේ මේ මම දැක්ක මේ ගොඩාක් YouTube channel එහෙමේ කරන කට්ටිය හොඳ ධර්ම අවබෝධය වෙච්ච ආමඳුරුරුයි කියලා ඉන්න කට්ටියගේ වුණත් ඒ කතා කරන්නේ නිකන් මචන් ලෙවල් එකට. මචන් නොකියා මචන් කියා ගන්නවා වගේ මට පේන්නේ. එහෙම හරි නෑ නේද? දැන් බලන්න ජනාධිපතිට ගරු ජනාධිපති කියනවා. මේට පස්සේ නීතිපතිට ගරු නීතිපතිතුමනි කියනවා නේද? ඒ ගෞරව පාවිච්චි කරනවා. ඉතින් ගෞරව ස්වාමීන් වහන්සේ, ගරු ස්වාමීන් වහන්සේ කියලා නේද පාවිච්චි කරන්න ඕන. උන්වහන්සේලාගේ ගෞරවය බිමට හෙලා ගන්න හොඳ නෑ. උන්වහන්සේලා ඒ තත්ත්වයේ ඉන්න ඕන. ගරු ස්වාමීන් වහන්සේ කියලා ප්‍රශ්නයක් අහන්න ඕන එහෙමයි. අපි නම් ලොකු ස්වාමීන් වහන්සේගේ නමක් කියද්දී වුණත් නම කියන්න අවසරත් ඉල්ලනවා. අපිට අවසරයි අතිපූජනීය ගෞරවනීය අගමහා පණ්ඩිත ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමි පාදේ ආනන්ද වහන්සේ ආදී කියලා කියනවා. ඒ නිසා ඒ ගරු කියන නාමය භික්ෂුන් වහන්සේලාට භාවිතා කළ යුතුමයි. ගරු කියන භාවිතාව අනිත් අයට භාවිතා කරන්න බැරි වුණත් ඔය ගරු නාමය හැදිලා තියෙන්නේ නොමිලේ අය කිරීමකින් තොරව නොමිලේ සේවය කරන අයට ලැබුණු සම්මානයක්ලු. නමුත් ඉතින් ඒක වෙන වෙන අයත් භාවිතා කරනවා. අතිගරු ඒ ප්‍රශ්නයක් අහන විදිය පවා අපි ඉගෙනගෙන තියෙන්න ඕන. ප්‍රශ්නයක් හකුලව අහන්න ඕන, සංක්ෂිප්තව අහන්න ඕන, තේරෙන්න අහන්න ඕන. ඒක මහා පුදුම දක්ෂතාවයක් ඒක. ප්‍රශ්නයක් අහන විදියත් වැදගත්. ප්‍රශ්න අහන්න ඉතින්. මොනවද දැනගන්න තියෙන්නේ කියලා මොනව හරි කමන්නේ. ඒක ඔබේ ප්‍රශ්නයක් නේ. අපිට hina යන්න හරි අහන්න ඕන. hina වෙන්න හරි, hina යන්න හරි, තේරුම් ගන්න හරි අහන්න ඕන ප්‍රශ්න. තේරුණා නේද? ඇස් පියාගෙන ඉන්න කිව්ව නිරෝධ කරගන්න කිව්ව. නිරෝධ කරගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මේ වගේනේ, අපි යම් යම් සිතවිල්ලක් මොනවා හරි අල්ලගෙන තියාගන්න එකනේ. මේක නිරෝධ කරනවා කියන්නේ මෙන්න මෙහෙම අතහරින එකට. ඒ කියන්නේ මේක අපි මෙහෙම තදින් අල්ලගෙන ඉන්නවා නම් මේක අතහරිනවා. තේරුණානේ? අතහරිනවා. මේ පෙනුතුනේ අපේ අතහැරීම සාපේක්ෂිතව කරන හරි අපූර්ව අතහැරීමක්. උදාහරණයක් වශයෙන් අපි ගහක නගිද්දී එකපාරටම අපි රත්තරම් මල්ලක් අරන් නගින්නේ, රත්තරම් මල්ල එක්ක අපි වැටෙද්දී අපි කරේ එල්ලගෙන තිබිච්ච එක අපේ බෙල්ලේ පැටලෙවෙනවා. දැන් මෙයාට මේ රත්තරම් මල්ලේ තියෙන බරටත් එක්ක මෙයාට මේ උඩට එන්න බෑ. දැන් මෙයාත් ගඟට හරි මූදට හරි වැටෙන්නයි යන්නේ. එතකොට රත්තරම් මල්ලයි තමයි අතර ගණන් හදනවා. ගණන් හදලා බලලා වඩා වැඩගත් රත්තරම් මට අම්බ කරගන්න පුළුවන් ජීවත් වුණොත් කියලා රත්තරම් මල්ල අතාරිනවා. හරි, ඒ වගේ අපිට මේ නිර්වාණය නිවීම කියන එක තියෙන සුවය සහ අගය එයා දැනගත්තොත් එයා අර නිර්වාණයේ සුවයේ තියෙන වටිනාකමට වැඩි අගයට මේක අතහැරලා දානවා. තේරුණානේ? අපිට පළවෙනි එක තමයි නිර්වාණය කියන එකක් දන්නේ නැති වුණාට අපි ලෝකය කියන එක අඳුනගත්තා. ලෝකය කියන එක අඳුනගත්තාම ලෝකේ කොයිබකව සැනසෙල්ලක් ඇත්තේ නැහැ. තමන්ට ආදරය කරන කෙනෙක් නැහැ කියලා අඳුරගන්නවා. දැන් ඔය අපි හැමෝම හිතාගෙන ඉන්න අපිට කවුරු හරි ආදරය කරනවා, අපිව රැක බලා ගන්නවා ඉන්නවා කියලා. එහෙම එකක් ලෝකේ නැහැ. හැමෝම තම තමන්ට යම් කිසි රැකවරණයක් හෝ වාසියක් බලාපොරොත්තු වෙනවා මිස කාටවත් කවුරුත් මෙහෙවරක් කරන්නේ නැහැ. ඒ ඒ ලෝකේ ස්වභාවය. ලෝකේ තියෙන ගනුදෙනුවක් තියෙන්නේ. දැන් ඔය විවාහ ජීවිතය කියන එක ඇතුලේ වුණත් තියෙන ගනුදෙනුවක එකිනෙකාට එකිනෙකා සහයෝගය දෙනවා. ඉතින් මහත්ය නෝනට සලකනවා, නෝන මහත්යට සලකනවා. ඕක තමයි කරන්නේ නේ. මහත්තුරුම කියන්න ඕනේ ඒක. ඔව්. එතකොට නෝනත් හිතනවා මම මෙච්චර දේවල් කරනවා මට මෙච්චර දේවල් ඕන. එයාත් හදනවා ටික දවසක් ඉඳලා පොඩි වැලියු එකක්. මහත්යත් හදනවා මෙච්චර මට කරනවා මෙච්චර මේ සරකිල්ලක් මං කරෙහි ගෞරවත්වයක් දක්වන්න ඕන කියලා. ඒක ඉතින් කමකුත් නැහැ. ඉතින් වරදකුත් නැහැ. ඒ නිසා තේරුම් කරගන්නවා මේ ලෝකේ වඩා වැදගත් දෙය. එතකොට තේරුම් කරගත්තාම මේක අතහරිනවා. මේ බුරුල් කරන්න විතරයි තියෙන්නේ. ඇස අතහරිනවා, සංඥා අතහරිනවා කියන්නේ ඒකයි. අදහසක් අතහරිනවා. ඕන දෙයක් අතහැරලා දානවා. ඒ වගේ මේවට තියෙන්නේ අපි යම් කිසි සංඥාමය අගයන් ලබා දීලා තියෙන්නේ. කිසිම කෙනෙකුට මේ ලෝකේ මහ පොළොවෙන් ඉඩම් දීලා නැහැ. දීලා දෙන්නේ ප්‍රාදේශීය ස්වභාවයෙන් විතරයි. මහ පොළොවෙන් කිසිම කෙනෙකුට මහ පොළොව විසින් මට ඉඩම් දුන්නේ නැහැ. ඔබට ඉඩම් දීලත් නැහැ. ඔන්න ඕක තේරුම් ගන්න. එතකොට අර වෙල්ඩින් බැඳීම අයින් වෙලා යනවා මහත්යෙන් නේද? වෙල්ඩින් බැඳීම අයින් වෙලා ප්‍රාදේශීය ස්වභාවයත් එක්ක බැඳිලා ඉන්න ඉඩමත් එක්ක බැඳෙන්න එපා. මොකද පොළොව අපිට ඉඩම් දුන්නේ නැහැ. ඒසා ඔබ ප්‍රාදේශීය සභ බැඳෙන්න ඕන ඉඩමත් එක්කනේ. මේ ඔප්පුවත් එක්ක බැඳලා හිටියට කමන්නේ නැහැ නේ. කොලෙත් එක්ක. ඒසා මේ ලෝකේ හැමෝම හිතන් ඉන්නේ මට ඉඩමත් තියෙනවායි කියලා. ඉඩමත් තියෙනවායි කියලා හිතුවහම ඒකට වැලියු එකක් හැදෙනවා, ඒකට අගයක් හැදෙනවා. ඒ අගේ ඇතුලේ කරන්ට් එකක් තියෙනවා. ඒ කරන්ට් එක හරි සරයි. ternary ඕනම දෙයක් පිළිබඳව කරන්ට් එකක් තියෙන්නේ. ඕනම සිතුවිල්ලක තියෙන කරන්ට් එකක්. තේරුණා නේද? දැන් තමා කියන එක්කෙනා පිළිබඳව ලොකු අභිමානයකින්, එහෙම නැත්නම් ලොකු උපාදානයකින්, උද්දච්චකමකින් ඉන්න කෙනෙකුට බැන්නොත්, නින්දාවක් කරොත් එහෙම මේ කරන්ට් එක කොහොමදපත් වෙන්නේ? කවදා හරි පිළිගන්නවා කියලා ඒ කරන්ට් එකපත් වෙනවා. දේවදත්ත වෙලඳාමට, ලෝභකමට, සම්පත් එකතු කර ගැනීමට තිබුණු දැඩි තණ්හාව නිසා අර පාත් අර මේ රන් තලිය නොමිලේම ගන්න හිතුවා. බෝසතාණන් වහන්සේ තියෙන සල්ලිත් දීලා තියෙන වලලු ටිකත් ඔක්කොම දීලා මේ ගොඩක් වටින තලියක් තව තිබුණොත් වැඩිපුර මම පුළුවන් වුණොත් ගෙනල්ලා දෙන්නම් කියලා ඒ පිරිසු සතුටු කරලා ගියා. අර එක වලල්ලා දෙන්නම් කියලා ඈ මේ උනේ. ඒ වගේ වින්නතුනේ මේ ලෝකේ හැම සිතුවිල්ලකම තියෙන කරන්ට් එකක් තියෙන්නේ. පුජ්‍යලත්වේ නැහැ කියලා කියන පින්නතුනේ කරන්ට් එක නැති වයර් එකක් වගේ. පුජ්‍යලත්වයෙන් යුක්තයි කියන්නේ කරන්ට් එකක් තියෙන වයර් එකක් වගේ. පුජ්‍යලත්වේ නැහැ කියලා කියන්නේ කරන්ට් එක නැති වයර් එකක් වගේ. ඉතින් මේ කරුණු කාරණා පිළිබඳව අපි අවබෝධයේ තියෙනවා නම්, යථා අවබෝධයේ තියෙනවා නම්, ඒ සිටිවිලි වල තියෙන දැඩි බැඳීම, දැඩි අල්ලා ගැනීම පහ කරලා දුරු කරලා දානවා. මේ ලෝකේ තියෙන බැඳෙන්න හේතුද තියෙන්නේ, නොබැඳෙන්න හේතුද තියෙන්නේ වැඩිපුරම? නොබැඳෙන්න හේතුයි තියෙන්නේ කියලා තමන් දකින්න ඕන. බැඳෙන්න හේතු නෙමෙයි ලෝකේ තියෙන්නේ, නොබැඳෙන්න හේතු. නොබැඳුනාමද වැඩියෙන්ම පහසුවෙන් ජීවත් වෙන්නේ? බැඳුනාමද? නොබැඳුනාම අපි මේ පැත්තේ මිනිස්සෙක් හිටියා, බැඳිච්ච මිනිස්සෙක් හිටියා. එයා බයිසිකලයක් අරගෙන ඒ මිනිස්සයා වැස්ස දවසට ඇත්ත විශ්වාස කරයිද දන්නේ නැහැ. පාපෙදියක් වෙන කෙනෙක් නම් තල්ලු කරන්න යන්නේ. ඌ වැස්ස දවසට බයිසිකලේ කරේ තියා යන්නේ. දැන් අපි නෑ යන්නේ බයිසිකලේ මලකට කෑවත් අපි දෙවෙන්නේ නැතුව යන්න ඕන කියලා. ඒක වීදා ගන්න හරි ඔය හදා ගන්න හරි බැරි. මේ මිනිස්සයා එහෙම නෑ බයිසිකලේ කරේ තියාගෙන මිනිහ පයි යනවා. මේ මිනිස්සේ තරමනේ බයිසිකලේට ආදරේ මිනිස්සුගේ හැටි. ඒ වගේ ලබා දෙන එක එක සංඥාමය අගයන් මේ හැම සංඥාවක්ම වේදනාවක් දුකක් දෙන්නේ කියලා දැනගත්තොත් එයා අතහැර දානවා. ඒක තමයි හැටි. ඒ නිසා අපි ප්‍රමාද වෙන්න හොඳ නැහැ. ජීවිතයේ අවසාන මොහොතේදී ලබන අත්දැකීම ලබන්න අවසාන මොහොතේදී තේරෙන දේ දැම්ම තේරුණා නම් හරි. මම ඒකයි කියන්නේ වලේ ඉඳන් කල්පනා කරන්න කියන්නේ. ඕක වලේ ඉඳන් ජීවත් වෙන්න. තමන් මිය ගිහිල්ලා වලට වැටෙන්න ඕන. වලට වැටිලා මාතහයක් දිරලක් ගිහිල්ලා අවුරුද්දක් දිරලා ගියාට පස්සේ නැගිටින්න ඕන. ආන නැගිටලා ඊට පස්සේ ජීවත් වෙන්න ඕන. තේරෙනවද අතහැරීම කොච්චරද කියලා? එතකොට එයාගේ උපන්න සහතික කැන්සල් වෙලා, මරණ සහතික ඇවිල්ලා, මේ විස්රාම කැන්සල් වෙලා ඔක්කොම වෙලා ඉවරයි දැන්. මාරයට දීලා ඉවරයි. ඊට පස්සේ යාට මේ ලෝකේ කිසිම ඉඩමක් නැහැ. දැන් බුදුහාමුදුරු කියනෝනේ මට භාර්යාවරු නැහැ. මට දරුවෝ නැහැ. එවම කියනවා. අර එක ගවයෝ ටිකක් හොයාගෙන ගියපු මිනිස්සෙකුට කියනවා මට භාර්යාවරු නැති නිසා මට ඒ තැවීමක් නැහැ. එතකොට මේ පෙර භාර්යාවක් හිටියේද නැද්ද කතන්දරයක් මෙතන නැහැ. මේ සිතක ස්වභාවය මේ කියන්නේ නේ. බුද්ධ සිතේ ස්වභාවය කියන්නේ පෙර නම් හිටියනේ නේ. එතකොට කියන හිතක ස්වභාවය දැන් භාර්යාවක් නැති සෙයින් තමයි හිත පවතින්නේ. මට දරුවෙකු නැති සෙයින් තමයි පවතින්නේ. ඒ නිසානේ සමකරුණාව කියලා කියන්නේ. එහෙම මගේ දරුවා කියලා වෙනම කොටසක් නැහැ. එයත් මහාන වෙන ගණේ තවත් එක්කෙනෙක්. එයා මහාන වුණා එච්චරයි. ඒ සිතේ ස්වභාවය. මට කුඹුරු නැහැ. ඒ නිසා මට කුඹුරු ගැන තැවීමක් නැහැ. මට ගවයෝ නැහැ. මට ගවයෝ නැති නිසා මට තැවීමක් නැහැ. එයා මේ ඒ ගවයෝ හොයාගෙන යන්නේ ගව පට්ටියෙන් ගව දුසිමක් විතර කැලේ දුවලා. අතරමං වෙලා දැන් එයා හොයනවා. ඉතින් ගව සම්පතනේ ගොඩක් වටිනවනේ ගවයේ කිටි. ඒ මනුස්සයා ගවයෝ හොයද්දී එයා කියනවා ඒ නැති නිසා මට දුකක් නැහැ කියලා. ඊට පස්සේ මම මගේ ආත්මය කියලා මම මේක ගන්නෙ නැහැ. ඒ නිසා මට ඒ දුක නැහැ කියලා. සත්‍ය අවබෝධ වෙන්නේ හඹාගෙන ගිහිල්ලා නෙමෙයි ඉබේ. ඒක තේරෙනවද? අර ඉස්සෙල්ලා රජතුමා නිවන දුන්නේ කාටද? පාඩුවේ පැත්තක හිටපු මිනිස්සෙකට. ආන්න ඒ වගේ පවිත්‍ර හිතක් අටලෝ දහම දරාගන්න පුළුවන් හිතක් අවදීෙන් මේ ලෝකයේ පිළිබඳව සියල්ල තේරුම් කරගත්ත හිතකට තමයි ධර්මයේ ත්‍යාගය වෙන්නේ. ධර්මය කියලා එකක් හොයලා වැඩක් නැහැ. තමාගේ තියෙන කුණු කුඩ බලන්න ඕන. සිතවිල්ලක්, දෘෂ්ටියක්, සංකල්පයක් හරි අයින් කරලා දාලා නිරෝධ කරලා නිදහස් කරගන්න. හිත නිදහස් හිතක් බලාපොරොත්තු වෙන ධර්මය අනෙච්චරයි. නිදහස් හිතක් බලාපොරොත්තු වෙන ධර්මය අහනෝ ඇරෙන්න ධර්මය කියලා වෙන කන්සෙප්ට් එකක් හදාගෙන හඹාගෙන හොයාගෙන යන්න එපා. විඥානේ නිවන් දකින්නේ නැහැ. මොකද විඥානේ නිරෝධ වුණු තැන නිවන තියෙනව මිසක් විඥානේ නිවන් දකින්නේ නැහැ. සඤ්ඤාව නිවන් දකින්නේ නැහැ. සඤ්ඤා නිරෝධ වුණු තැන නිවනක් තියෙනවා. ඉතින් මේ ධහමට අනුව මනස හැඩගස්වාගෙන ඉන්න. ඒක තමයි භාවනාව. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියන සඤ්ඤාවෙන් ඉන්න. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියන සංඥාවක් ගත්තොත් වැරදි. සංඥාවක් නැති බවම තමයි අනිත්‍යයි කියන්නේ. අන්න ඒක වටහා ගන්න ඕන. නැත්තම් අපේ උදවිය හදාගෙන තියෙන්නේ මේ සංඥාවක් ඇතයි කියලා තමයි අනිත්‍ය හදාගෙන තියෙන්නේ. කියන්නේ අනි ඒක හදා දැන් මේ ලෝකේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරලා දෙන විදිහට මේ අනිත්‍ය සංඥාව කියන්නේ තවත් සංඥාවක්. කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා නේ. ඔව් ඒක තමයි අර පොඩි මොන්ටිසෝරි ගණන් ඉන්න හාමුදුරුවෝ සහ ගීයෝ කියන්නේ. ඉතින් මන්නම් මට නම් ඒව පෙන්නේ මොන්ටිසෝරි බණ වගේ. මොකද හේතුව තමනුත් දන්නේ ආතභූත මේ සම්ප්‍රදායට ගැලපෙන්නේ කියන්නේ මේක අපේ තේරවාදී සම්ප්‍රදාය, මේ මහායාන සම්ප්‍රදාය, මේ වජ්‍රයාන සම්ප්‍රදාය. මට එහෙම සම්ප්‍රදාය නෑ. මට තියෙන සත්‍ය විතරයි. මට මේක වජ්‍රයානද මහායානද තේරවාද නෙවෙයි. සත්‍ය සත්‍ය චතුරාර්ය සත්‍ය විතරයි. සම්පදායක් නැහැ. ගොඩක් පොතේ මේ මිනිස්සුගේ දේවල් ගොඩක් දේවල් ගැලපෙන්නේ පොත්වලට විතරයි. සම්ප්‍රදායන් වලට විතරයි. සත්‍යයට ගැලපෙන්නේ නැහැ. තමාට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා පොත්වලට ගැලපිලා ජීවත් වෙන මිනිස්සු නාගි වෙලා මැරිලා යනවා. හාමුදුරුවෝ ගොඩක් අය අපායේ. ඒවයි පස්සේ කියපු දායකකාරක පින්නතුනොත් පින්කම් කියලා ගොංකම් කරගෙන ලෝභ ද්වේෂ මොහ වැඩි කරගෙන උනුත් අපාය. එසා හිත පිරිසිදු වෙන්න ඕන, පවිත්‍ර වෙන්න ඕන. තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මයයි හදා ගන්න ඕන. ලෝකෙට පෙන්නන හිත නෙමෙයි, ලෝකෙට පෙන්නන මූණ නෙමෙයි, ලෝකෙට පෙන්නන මේ බාහිර පරිපජ්ජසිය නෙමෙයි. ආධ්‍යාත්මික සැඟවුණු මනසෙන්ම ඔබ අතිශයින් පවිත්‍ර වූ මිනිසෙකු වන්න. ලෝකයේ ඇලෙන්න කාරණා නැති බවත් ගැටෙන්න කාරණා නැති බවත් දකින්න. එවිට ඔබ සියලු ලෝකයන් කෙරෙහි නොඇලී වාසය කරන අවබෝධය නිසා. දැන් පින්නතුනේ ඔබට ලැබුණොත් පිටකොටුවේ වැස්සක් දවසට ඇවිදින්න කොහොමද ඔබ ඇවිදින්නේ? අර අපිරිසුදු වතුර දැන්නත් නැහැ. දැන් ඒක පිරිසුදුයි. ඉස්සර නම් පිටකොටුව කියන්නේ යන්න බෑ. කකුල් දෙකක් කුණු වෙනවා. ඒකේ ගිහිල්ලා ආවම අර නාටාමිලා හැම තැනම කැත කරලා චූ කරලා ඒක අමු අසෝචි වලක්. පින්නතුනේ මේ නියපොත්තක් කුණු වෙච්ච එක ඔය පිටකොටුවේ දවසක් බස් එකක් හොයන්න ඇවිදලා වැස්සක් දවසක සෙරෙප්පු නැතුව මාත් ඒ දවසල උග්‍ර සිල්කාරයෙක් මම මෙහෙම හිටියට ඔව් සෙරෙප්පු දාන්නෙත් නැහැ. ගොටුවත්ත පාවිච්චි කරේ. කුඩයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. උග්‍රසිල්. මොකද එහෙම හරි ඉඳලා මේ සත්‍ය අවබෝධ වෙයි කියලා හිතලා තමයි දුක් විඳින්නේ. ඉතින් මේ පිටකොටුව පුරාම රත්යාදු කෙරෙව්ව මිනිස්සු බස් එකක් හොයාගන්න බැරුව. ඉතින් එහෙම මේ දුවලා අර කක්ක ගොඩේ මේ නියපොත්ත කුණු වෙච්ච එක තාම තියෙනවද නේද? දැන් අවුරුදු 20කට වඩා වැඩි. ඒක පොඩ පොඩ බෙහෙත් දාලා හදනවා. ඉතින් ඒකෙන් තමයි පටන් ගත්තේ. අර විස බීජ ගිහිල්ලා. ඉතින් ඒක උඩ අපි කොහොමද ඇවිදින්නේ? මේ උඩින් උඩින් තියලා යන්නේ. ආන් මේ වගේ ජීවිතේ සමස්තම ගොහුරු වලක් කියලා තේරුම් කරගත්තොත් මේ ලෝකේ කියන්නේ සියලුම දේවල් ගොහුරු වලක් මේ වගේ කුණු ගොඩක් කියලා තේරුම් ගත්තොත් උඩින් උඩින් මෙහෙම යන්නේ. ගෑවෙන්න කැමති නැහැ. ඒක බැස ගන්න කැමති නැහැ. ආන් මේ වගේලු රහතුන්ගේ ජීවිතේ මේ සමාජය තුළ මිනිස්සු කියන්නේ විස බීජ. ඒවා කකුල එරුණොත් එහෙම ඒවා කුණු වෙනවා. ඒක වගේ තමයි. ඒ නිසා තමාට තමා පිහිට කරගන්න අත්ත සරණ, තමන්ට සරණ තමන් කරගන්න. අත්ත දීපා විහෙරත, තමාට ආලෝකයක් තමන් සොයාගෙන යන්න. තමන් අතහැරීම පුරුදු කරන්න. අතහැරීම කියන්නේ ගැටීමක් නෙමෙයි, ඇලීමක් නෙමෙයි, නොදැනෙන මට්ටමට වාසය කිරීම. තේරෙනානේ? නොදැනෙන මට්ටමට ගොඩක් අය ආස නැහැ. ඉතින් නොදැනෙන මට්ටම වුණා මොකුත් නැහැනේ. ඒක තමයි වැදගත්. ඒක තමයි වැදගත්. නොදැනෙන මට්ටම තමයි වැදගත්. නොදැනෙන වුණාම කලබල වෙනවා. නෑ නෑ, නොදැනෙන මට්ටම තමයි හොඳම තැන. දැන් අපේ ශරීරයේ හොඳම උෂ්ණත්වය අපිට නොදැනෙන මට්ටම නේද? පොඩ්ඩක් හීට් එක වැඩි වුණොත් දැනෙනවා, කූල් එක වැඩි වුණොත් දැනෙනවා. හැබැයි කූල් එකත් වැඩි නැත්නම් හීට් එකත් වැඩි නැත්නම් නොදැනෙන මට්ටම. එතකොට අපි කියනවා කූල් එක නොත් පීඩාවක් නෑ, රස්ව පීඩාවක් නෑ. අන්න හරි. ආන්නේ වගේ තමයි මනසෙත් ඒ එතන තමයි වැදගත්. නොදැනෙන මට්ටම. නොදැනෙන මට්ටමේ ඉන්නේ. ඒක තමයි නිරෝධය. ඒක තමයි අතහැරීම. ඒක තමයි සංවරය. නොදැනෙන මට්ටම. ඉතින් හැමදෙනාටම සම්මා සම්බුද්ධ සරණයි. අද දවසේ ධර්මදේශනා භාවනා වැඩසටහනේ දායකත්වයෙන් දක්වමින් කටයුතු කරන්නේ යසෝදා අත්තනගොඩ පින්වත් දියණිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් අරමුණු බවට පත්වන්නේ තමන්ගේ විවාහ සංවත්සරය නිමිති කරගෙන ඒ දෙපළට තුන්වගේ ආශිර්වාදය ලැබෙන්න, ත්‍රිවිධාත්මී ආශිර්වාදය ලැබෙන්න, ඒ වගේම ලැබුවා වුණ අවසරේ උතුම් සද්ධර්ම අවබෝධයත් කායික මානසික සුවයත් කරනු කියන වැඩ කටයුතු ව්‍යාපාර සහ ඒ තමන්ගේ රැකී රක්ෂා කටයුතු ඉෂ්ට සිද්ධ කර ගැනීමර තුරුන්ගේ ආශිර්වාදයත් ලැබේවා සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව යුක්තව ඒකාන්තයෙන් එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරනවා ඒ දියණියගේ ආදරණීය පියාණන් වන පියසේන අත්තනගොඩ තම ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත්, ඒ වගේම මල්ලිකා ජයවර්ධන ආච්චි අම්මාට පුණ්‍යානුමෝදනා කිරීමත්, වංශ පරම්පරාගත පිම්බලාපොරොත්තු වෙන යම්තා ඥාතීන් වේදේ හැම දිනාටමත් සාංසාරික වශයෙන් නිර්වාණ අවබෝධය පිණිස මේ දහම් කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම සුජීවත්ව සිටින ශාමලේ තිසේරා තම මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සුවයත් ලැබේවා. එම පවුලේ හැම දිනාටමත් උන්වන්ගේ ආශිර්වාදයේ සදර්ම ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍රානන්ද ස්වාමීන් වහන්සේටත් භාවනා වැඩසටහනට සහභාගී වූ සෑම සීලු දෙනාටමත් උතුම් සද්ධර්ම අවබෝධයත් ආයුරාරෝග්‍ය සැපවර්ධනයත් සැලසේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලුම සත්සිතවිලි ඇතුව අද දවසේ දායකත්වයේ දැක්වූ යසෝදාත්න ගොඩ පෙන්වත් දීනේ ඇතුළු තම සහෝදරිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනාටද තුරුණුවන්ගේ ආශිර්වාද ශක්තිය වේවා ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සියලු යහපතම සැලසේවා හැම දිනාටම තෙරුවන් සරණ වේවා අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු චාතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සම්බුදු සරණයි සෝපත් වේවා